සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා ඒ සන්දිවාච රත්තෝච නිච්චං බුද්ධ ගතා සතීති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු වටිනා ධර්මාවාදයක් තමයි සුබ්බ බුද්ධං පබුජ්ජන්ති සදා ගෞතම ශාවකා. ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ සමකල්හි නින්දෙන් අවදි වෙනකොට පිපුණු පියුමක් ලෙස ප්‍රබෝධමත්ව අවදි වෙනවා. කෙබඳු ගෞතම ශ්‍රාවකයෝද යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධ ගතා සති. යමකගේ සිත නැත්තම් සතිය නිතරම බුදු ගුණ ආරමුණු කරමින් බුද්ධාලම්භණය කරමින් පවතිනවා නම්, බුදු ගුණ ආවර්ජනා කරමින් පවතිනවා නම්, ඒ ශ්‍රාවකයෝ හැම කල්හිම අවදි වෙනකොට ප්‍රබෝධමත්ව අවදි වෙනවා. ඒකට හේතුව තමයි බුදු ගුණ වඩනකොට සිත තුළ ඇතිවන්නා වූ විශේෂ පාරිශුද්ධත්වය ප්‍රබෝධය. බුදු ගුණ කියලා කියන්නේ තථාගතයන් වහන්සේ සන්තකව පැවතිච්ච සැබවින්ම විද්‍යමාන ගුණ මහිමය, යහපත් ගතිගුණ ස්වභාවය. ඒ ගතිගුණ සමහරක් තථාගතයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ බෝධි සම්භාර පුරණ අවදියේ පටන් දියුණු කරගෙන පැමිණි ගුණධර්ම සමූහයක්. සමහර ඒවා උන්වහන්සේගේ අවසාන ආත්ම භාවයේහි සන්තානය තුළ පැවති ඥාන මහිමය, සමහරක් ඒවා සමාධි මහිමය, සමහරක් ගුණ උන්වහන්සේගේ සීලය, සමහරක් ගුණ උන්වහන්සේගේ විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය, ධර්මදේශනා කෞශල්‍ය, නායකත්ව ලක්ෂණ, මේ සියල්ලම තමන් වහන්සේ සන්තකව පැවති ගුණ. ඒ වගේම උන්වහන්සේගේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් හෙබී රූපකාය සම්පත්තියත් උන්වහන්සේ සන්තකව පැවතිච්ච ගුණයක්. ඒ රූපකාය සම්පත්තියෙන් කියවෙනවා, අදහස් වෙනවා මේ තරම් භාග්‍ය සම්පන්න පුණ්‍යවන්ත සත්වයෙක් කියන එක. මේ විදිහට රූපකයින්ද, ඥානකයින්ද, නාමකයින්ද අන්සියලු සත්වයෝ අභිභවා සිටින බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කරන්න කරන්න අපේ සිත එන්න එන්නට ප්‍රභාෂ්වර වෙනවා, අකුසලයන්ගෙන් මිදෙනවා, ඍජු වෙනවා, බුද්ධාලම්බණයම පිහිටනවා. ඒ තුළින් දවසම ඉතාම ප්‍රබෝධමත්ව ගත කරන්නට පුළුවන් වෙනවා. ඒ වගේම මේ ජීවිතයේදී මාර්ගඵල අධිගමනය කරේ නැතිනම් සුගති පරායන උප්පත්ති ලබන්නට හැකි වෙනවා. සසරදී බුදුරජාණන් වහන්සේලා සම්මුඛයේහි මාර්ගඵල ලැබීමට අවකාශ ලැබෙනවා. ඒ නිසා මේ බුද්ධානුස්සතිය පිළිබඳව බෞද්ධ වශයෙන් අපි යම් හෝ තරමකට දැනගෙන බුදුගුණ දැනගෙන ඒක ආවර්ජනා කරන ආකාරය සිටි තබාගෙන නිතරම බුදුගුණ ආවර්ජනා කරන්නට හුරු වෙන්නට ඕන. ඉතින් අද දවසේදී මේ ධර්මදේශනාව සඳහා ආරාධනාව සිදු කරන්නේ තුෂාර රාජසිංහ මහත්මයා විසින්. තමන්ගේ දියණිය වන බිම්සරණී ඇගේ අධ්‍යාපනයට සහ අනාගතයට ආශිර්වාදයක් වේවා කියන අදහසින් තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. තමන්ගේ මියගිය පියාවන සේකර මහතා වෙනුවෙන්ද, බිරිඳගේ මියගිය පියාවන සොමිරත්න මහතා වෙනුවෙන්ද, තමන්ගේ සහ බිරිඳගේ මව වෙනුවෙන්, තමන්ගේ මව සහ බිරිඳගේ මව වෙනුවෙන් ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ පතාගෙන තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඉතින් මිය පරලෝ යන්ට යෙදුණු එසේකර මහත්මා, සොමිරත්න මහත්මා මේ පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භවගමන සුවපත් වී නිවනින්ම සැනසීම ලබත්වා. ඒ සුජීවත්ව වාසය කරන මව්වරුන්ටත් නිදුක් නිරෝගී සුව අභිවර්ධනය වේවා. තුෂාර රණසිංහ මහත්මාගේත් ඒ බිරිඳගේත් සියලු සම්‍යප්‍රාර්ථනා සමෘද්ධ වේවා. විශේෂයෙන්ම බිම්සරණී දියණියගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වී ඇයට අනාගතයේ උසස් දෙස කටයුතු සිද්ධ කරගෙන යෑමට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියන හිතත් අපි ඇති කරගමු. ධර්මශ්‍රවණය කරන හැම සියලු දෙනාටම මෙලව දියුණුවට පරලව සුගතියට කෙලවර නිවනට උපනිශ්‍රය වෙන විවට්ට ගාමිනී කුශලයක් වේවා කියන හිත ඇති කරගෙන ධර්මශ්‍රවණය සිද්ධ කරමු. බුද්ධානුස්සති කියලා කියනකොට එතන බුද්ධ ලෙස හඳුන්වන්නේ බුදු ගුණ කියන එකයි. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අරමුණු කොට පවතිනා වූ සතිය තමයි බුද්ධානුස්සති කියලා කියන්නේ. අනුස්සති කියන එකේ තේරුම නැවත නැවත සිහි කිරීම. එක වරක් දෙවරක් නෙවෙයි. බුද්ධ අනුස්සති කියන හැදෙන්නේ පදේ. අනුස්සති කියනකොට අපි යම් කෙනෙක්ව සිහි කරනවා, යම් දෙයක් සිහි කරනවා. ඒක අපි සිංහලෙන් කියනවා අනුස්මරණය කරනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මෙසේ නැවත නැවත අනුස්මරණය කිරීම, සිහි කිරීම, හිතට ගැනීම, ඒ වෙතට හිත යොමු කිරීම තමයි බුද්ධානුස්සතිය ලෙස හඳුන්වන්නේ. ඒ බුද්ධානුස්සතිය වැඩිීමේදී මුලින්ම අපි කරන්නට ඕන දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණයන් යම් ප්‍රමාණයකට හෝ තේරුම්ගෙන තිබීම. බුදු ගුණ දන්නේ නැතිනම් බුද්ධානුස්සතිය වඩන්නට බෑ. ඉස්සෙල්ලාම බුදු ගුණ දැනගන්නට ඕනේ, බුදු ගුණ තේරුම් ගන්නට ඕනේ. අනතුරුව තමයි ඒ තේරුම් ගත්ත බුදුගුණ අනුව බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්. ඒ බුදුගුණ ඉගෙන ගත්තාට පසු තමන්ට ලැබෙන විවේක ස්ථානයකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව හිතට නංව ගන්නට ඕනේ. එහෙම නැත්නම් බුදු පිළිමයක්, තමන්ට ප්‍රියකරු බුදු පිළිමයක් දිහා බලාගෙන හිටියත් කමක් නැහැ. net අරගෙන බුදු පිළිමේ දිහා බලාගෙන, එහෙම නැත්නම් net වසාගෙන බුදු පිළිමේ බුදුරජාණන් වහන්සේගේ රූපය ජීවමාන ලෙස සලකලා හිතට අරගන්නට අරගෙන ඒ බුදු ගුණයන් පිළිබඳව හොඳ ලස්සන හිතට මිහිරි වාක්‍ය ටිකක් අපි හදාගන්නට ඕන. සාමාන්‍යයෙන් අපේ ආචාර්යවරු දීලා තියෙන උපදේශය තමයි බුදුරජාණන් වහන්සේව ආමන්ත්‍රණය කරන්නා වගේ තමයි මේ බුදු ගුණ මෙනෙහි කරන්නේ. උදාහරණයකට ගත්තොත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරින්ම දුරු හේයින් අරහත් නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී අරසිඳලු වෙවින්ද අරහත් නම් වනසේක. නැත්තං අරහං නම් වනසේක. මේ ආදී ලෙසට ඒ වාක්‍ය නැවත නැවත මෙනෙහි කිරීම තමයි සිද්ධ කරන්නට ඕන. එතනදී දැන් සාමාන්‍යයෙන් ඒ වාක්‍ය ගත්තම ඒ වාක්‍ය කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, නුඹ වහන්සේ මෙසේ මෙසේ ගුණයන්ගෙන් යුක්ත වන බැවින් අරහං සම්මා සම්බුද්ධ නම් වනසේක කියලා මෙනෙහි කරා. ඒක සාමාන්‍යයෙන් වාක්‍යයක් ලෙස ගත්තම බුදුරජාණන් වහන්සේ පිළිබඳව තමයි මෙනෙහි කිරීම කරන්නේ. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේව අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ සතු විශේෂ ගුණයන් අනුසාරයි. ඒ නිසා ඒක බුදු ගුණ අරමුණු කරන්නා වූ භාවනාව. ඒ නිසා තමයි ඒක ඒ භාවනාවෙන් අර්පණා ප්‍රාප්තවන්නේත් නැත්තේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. බුදුරජාණන් වහන්සේව සිතට අරගෙන උන්වහන්සේගේ ගුණයන් නැවත නැවත සිහිපත් කරන එක. මේක තමයි කරන්න තියෙන්නේ. මේක නැවත 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 කරනකොට අනුස්සත භාවනාවල තියෙන ස්වභාවය තමයි නැවත නැවත ඒ දේ කරන්නට තියෙන්නේ. ඕනම භාවනාවක ස්වභාවයක තමයි. නමුත් මෙතනදී තමන් යම් කිසි කෙනෙකුගේ හෝ තමන්ගේ හෝ ගුණයක් අරගෙන සිහි කිරීම තමයි වෙන්නේ. සීලානුස්සතියෙන් කරන්නේ තමන්ගේ සීලාදී ගුණයන් සිහි කරන එක. ඡාගානුස්සතියෙන් කරන්නේ තමන්ගේ ත්‍යාගවන්ත බව, දානශීලී බව, පරිත්‍යාගශීලී බව මෙනෙහි කරන එක. දේවතානුස්සතියෙන් කරන්නේ දෙවියන් සාක්ෂස්ථානෙහි තබාගෙන දේවත්වයට, බ්‍රහ්මත්වයට යන්නට හේතු භූත වෙච්ච ගුණ තමන් ළඟත් තියෙනවා කියලා තමන්ගේ ගුණ සමුදාය මෙනෙහි කිරීම. දේවතානුස්සතියෙන් තියෙන්නේ තමන්ගේ ගුණ, ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ඡාග, ප්‍රඥාදී වූ දේවත්වයට නැත්තම් දිව්‍ය ආත්ම භාවයක උපදින්නට හේතු භූත වන ගුණධර්ම තමන් තුළ තියෙනවා සිහිපත් කිරීම. බුද්ධ ධම්ම සංඝානුස්සති වල තියෙන්නේ බුදුන්ගේ ගුණ, ධර්ම රත්නයේ ගුණ, සංඝ රත්නයේ ගුණ නැවත නැවත සිහිපත් කිරීම. උපසමානුස්මෘතියේ තියෙන්නේ උපසමයේ හෙවත් නිර්වාණ ධාතුවේ ගුණ නැවත නැවත සිහි කිරීම. එතන මේ අනුස්සති භාවනාවලින් අපි සිද්ධ කරන්නේ තවත් දෙකක් තියෙනවා. මරණානුස්මෘතිය සහ කායගත සතිය සහ ආනාපාන සතිය තුනක් තියෙනවා. මේ භාවනාවලින් ආනාපාන සතිය හුස්ම රැළ නැවත නැවත සිහි කරනවා. මරණානුස්මෘතියෙන් තමන්ට වැළැක්විය නොහැකි මරණය ගැන සිහි කරනවා, අනිවාර්යෙන් ඒ මරණයට පත් වෙනවා කියන එක. කායගත සතියෙන් තමන්ගේ ශරීරයේ තියෙන කුණප කොටස් 32 නැවත නැවත ආවර්ජනා කරනවා, මනසිකාර කරනවා. ඒ නිසා මේ අනුස්සති භාවනාවල තියෙන්නේ නැවත නැවත ඒවා සිහි කිරීමක්, ඒවායේ හිත පැවැත්වීමක්, සිත ඒවා තුළ එහෙට මෙහෙට, ඒ කියන්නේ ඒවා වලම ගෙන යාමක්. මේක තමයි මේ අනුස්සති භාවනාවල තියෙන්නේ. ඒ නිසා මේ අනුස්සති භාවනා ගැන අමුතුවෙන් ලොකු විස්තරයක් කරන්නට අවශ්‍ය නැහැ. විශේෂයෙන් බුද්ධානුස්සතිය ආදී පිළිබඳව තියෙන්නේ මේ බුදු ගුණ නැවත නැවත හිතට අරගැනීම, හිතට ගැනීම. ඒකෙදි මුලින්ම කරන්නට තියෙන්නේ තමන්ට විවේකයක් හොයාගන්නට ඕනේ මේ බුද්ධානුස්සතිය සමාධියක් වැඩෙන ආකාරයෙන් දිනු කිරීමට. ඒ විවේකී හොයාගෙන තමන් බුදු ගුණ ටිකක් හදාගන්නට ඕනේ වාක්‍ය වශයෙන්. දැන් රේරුකාණේ අපේ නාවුයනේ ලොකු ස්වාමීන් වහන්සේගේ අරිය ධම්මනායක අනුනායක ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කර බුදු ගුණ භාවනා පොත් තාම වැදගත්. ඒවලේ බුද්ධානුස්සතිය ඒ වාක්‍යයන් හොඳ ලස්සනට පැහැදිලිව ලියලා තියෙනවා. ඒවා එක එක ගුණයකට අදාළව අපි කටපාඩම් කරගන්නවා. එක ගුණයකට අදාළව වාක්‍ය 4-5 පාඩම් කරගත්තම් ප්‍රමාණවත්. කරගෙන ඒවා ඉස්සෙල්ලම වචනේ හුරු කරගන්නට ඕනේ. ඒකට කියනවා කර්මස්ථානය ප්‍රගුණ කර ගැනීම කියලා. ඒක ඉතා වැදගත්. දැන් කසින භාවනාවේදී කර්මස්ථානය කටපාඩම් කරන ලොකු දෙයක් නෙවෙයි. පටවි කියලා, පටවි කියන මම තමයි මිනිසිකාර කරන්න තියෙන්නේ. උද්දමාතකාදී අසුභ භාවනාවල උද්දමාතක පටික්කූලං, උද්දමාතක පටික්කූලං, එමෙත විනීලක පටික්කූලං, විපුබ්බක පටික්කූලං කියලා ඒ අසුභය වාක්‍යයකින් මෙනෙහි කරන්න, නැවත නැවත එක මෙනෙහි කරන්න තියෙනවා. ඒ වගේම විදර්ශනා භාවනා වඩනවා නම් නාම රූපයන් පිළිබඳ හොඳ නිවැරදි වාක්‍යයක් හදාගෙන ඒ නාම රූප ආවර්ජනා කරමින් මේ නාම රූපය හැර නැත්නම් උදාහරණයකට ශරීරයේහි ඇත්තේ පඨවි ධාතු මාත්‍රයේ පමණකී පඨවි ධාතුව හැර සත්වයේ පුද්ගලයක ආත්මයක් නැත. ඒ පඨවි ධාතු බාහිර ඇති පඨවි ධාතුවද ගස්වැල් වල බාහිර ඇති පඨවි ධාතුවද ශරීරයේ ඇති පඨවි ධාතුවද පඨවි ධාතු වශයෙන් එකමය ආදී ලෙසට මෙනෙහි කරමින් ඒ වාක්‍ය කෙරෙමින් මෙනෙහි කරන්නට ඕන. ඒ නිසා මේ කර්මස්ථාන වාක්‍ය ඉතා වැදගත්. ඒක ඉගෙන ගන්නට ඕන. ඒක පාඩම් කර ගන්නට ඕන. බුදු ගුණවන තියෙන වාක්‍ය තමයි බුද්ධානුස්සතියේ තියෙන වාක්‍ය තමයි බුදු ගුණ. ඒක විසුද්ධි මාර්ගාදී ග්‍රන්ථවල දක්වලා තියෙන්නේ සෝ භගවා ඉතිපි අරහං. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ. සෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ ආදී ලෙසට මෙනෙහි කිරීම. කෙටියෙන් මෙනෙහි කරනකොට ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ කියලා ඉතිපිසෝ පාඨය අරන් මෙනෙහි කරන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මේක මුලින්ම හිතට බුදුගුණ වද්ද ගන්නට ඕන නිසා, හුරු කර ගන්නට ඕන නිසා ආධුනිකයන්ට කියන දෙයක් තමයි මේ බුදුගුණ සවිස්තරව මෙනෙහි කිරීම ටිකක් හුරු වෙනට. මේක බොහෝ කල බුදුගුණ පුරුදු කරපු අයට ගැටලුවක් නැහැ. බුද්ධානුස්සතිය අලුත් නම් හුරු කරලා මදි නම් අපි ඉස්සල්ලා මේ බුදුගුණ එක්ක හිත හුරු කරවන්නට ඕන, ෆැමිලිය කරවන්නට ඕන. ඒ සඳහා අර සවිස්තරව තියෙන බුදුගුණ පාඩ ටිකක් අරගෙන ඒවල පුළුවන් දීර්ඝ දීර්ඝව යන්න, කෙලවරක් නැතුව යන්නට පුළුවන්. බුදුගුණ අනන්තයි කියන අපි කියන්නේ. නමුත් ඒකේ යම් ප්‍රමාණයක් අරගෙන එක එක ගුණයට අදාළව ඒවා කාලයක් තිස්සේ පිළිවෙලින් සතියකට එකක් වගේ අරගෙන මෙනෙහි කරන්න පටන් ගන්නට. එහෙම කරනකොට තමයි හිත බුදුගුණෙක හුරු වෙන්න පටන් ගන්න. ඊළඟට අපිට කෙටි කෙටියෙන් වචන අරගෙන බුදුගුණ මෙනෙහි කරන්න පටන් ගන්නට පුළුවන්. එහෙම කරනකොට අපේ හිතේ සමාධිය දියුණු කරගෙන හොඳ කෙලෙස් විස්කම්බනේ වෙන මට්ටමට අපේ සිත සකස් කර ගන්නට පුළුවන්. ඒ නිසා ආනාපාන සතිය, කායගත සතිය, මෛත්‍රී ආදී භාවනාවන් වලින් සාර්ථකත්වයක් ලැබිලා නැතිනම් මේ බුද්ධානුස්සතිය මූල කර්මස්ථානයේ කරගෙන යන්නට පුළුවන්. ඒ භාවනා වලින් ප්‍රයෝජනයක් තියෙන අයට පවා මේ බුද්ධානුස්සති භාවනාව වඩන්නට පුළුවන්. ඒ නිසා මුලින් මතක තියාගන්නට ඕනේ මේකේ කර්මස්ථාන වාක්‍යය තමයි බුදු ගුණ වාක්‍යය. ඒව අපි අමුතුවෙන් හදන්නට යන්නට එපා. ගිහි අය වශයෙන් ඒක දැනුම තියෙනවා නම් ධර්මඥානෙ තියෙන අයට පුළුවන් අලුත් වාක්‍ය තමන්ගේ ඥානය අනුව නිර්මාණය කරගන්න. එහෙම හැකියාවක් නැතිනම් විශේෂයෙන් අපේ පුරාණ ස්වාමින් වහන්සේලා විසින් රචිත ග්‍රන්ථවල තියෙනවා ඒ වාක්‍ය. ඒ වාක්‍ය අරගන්න. ඒ නිවැරදි වාක්‍ය. ඒව අරගෙන දැන් මේ ළඟදී අපේ කහගොල්ලේ ලොකු සෝමාස ස්වාමීන් වහන්සේ විසුනොත් සම්පාදනය කරපු ඉතා සවිස්තර ඉතාම දීර්ඝ බුදුගුණ භාවනා පොතක් තියෙනවා. ඒක ඉතාම සවිස්තරව බුද්ධානුස්සති භාවනාව සිද්ධ කරන්නට ඒ ග්‍රන්ථයේහි බුදුගුණ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ඒ වගේ ග්‍රන්ථයක් ගත ඒ තරම් දීර්ඝවම වඩන්න අවශ්‍ය නැහැ හැම කෙනාම. නමුත් ඒ ග්‍රන්ථයෙන් අපිට යම් බුදුගුණ ප්‍රමාණයක් තමන්ට රුචි බුදුගුණ ප්‍රමාණයක් හිතට ගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට අපේ පුරාණ ආචාර්යවරු ආචාර්ය ස්වාමින් වහන්සේලා විසින් ධර්ම විනයට අනුකූලව රචනා කරලා තියෙන මේ බුදුගුණ පාඨ අරගෙන ඒවා කිහිපයක් තමන්ගේ අත්අකුරෙන් හරි මුද්‍රණය කරලා හරි ලියාගෙන ඒක පාඩම් කරගන්නට ඕන. ඒක නිතර නිතර මුමුණමින් ඒක හුරු කරගන්නට ඕන. කර්මස්ථානේ හුරු වෙන්නට කාලයක් යයි. දැන් උදාහරණයකට අසුභ කර්මස්ථානේ හුරු කරන කෙනා දෙතිස් කුණප භාවනා වාක්‍ය හුරු කරන්නට එපැයි. කොහොමද? කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පහසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලුංගම් පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කෙහෙලෝ සිංගානිකා ලසිකා මුත්තං කියලා මේක හුරු වෙන්නට ඕන. ඒක නිකන් ඉස්සලා කටට හුරු කරන්නට ඕන. ඒකට තමයි කියන්නේ දතහා කියලා. සුතා දතහා වචසා මනසානුපෙක්කිතා. ඇත්තටම දතහා කියන්නේ මත් සිහියට ගැනීම කියන්නට හුරු කිරීමට කියන වචසා කියලා. ඒක ගිරවෙක් වගේ කියන්න පුළුවන්. අර්ථය මෙනේ වුණාද නැද්ද කියන එක අදාළ නැහැ. මනසානුපෙක්කිතා ඊට පස්සේ හුරු වුණාට පස්සේ තමයි මනසෙන් අපි විමසන්න පටන් ගන්න. ඒතයි තියෙන ක්‍රමය. සුතා දතා වචසා මනසානුපෙක්කිතා. ඉස්සර පොත් නැති කාලේ මේක අතිශයින්ම අවශ්‍යයි. නිසා හොඳට ඒක හුරුවට එන මට්ටමට දියුණු කරන්නට ඕන. නිසා Tamanට තියෙන ඉස්සලම බුදු ගුණ නමයට හොඳ වාක්‍යයක ගුණයට ඒක සමාන වෙන්නම අවශ්‍ය නැහැ. හත් පහක් විතර උපරිම වෙන පරිද්දෙන් තුනක් හතරක් පහක් වෙන විදිහට හැම ගුණයකටම වාක්‍ය ටිකක් හදාගන්න. හදාගෙන ඒ වාක්‍ය ටික නිතරම කටපාඩම් කරගන්න. හොඳට හුරු කරගන්න. නිතර නිතර කියමින් වන්දනා කරන අවස්ථාවල වෙන්න පුළුවන්. යනේනකොට මේක හුරු කරන්න. ඊට පස්සේ දැන් අපි හිතමු උදාහරණයකට අරහං බුදු ගුණය ගත්තා කියලා. අරහං බුදු ගුණයට අපි කියනවා ස්වාමී. ඒකේ වාක්‍ය හදන්නේ එහෙමයි පොත්වල තියෙන්නේ. ඒක ඒ තියෙන විදිහටම පාඩම් කරගන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරින්ම දුරු වූ බැවින්ද අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේ සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී අරසිඳලු බැවින්ද අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ සියලු ආමිස ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට යෝග්‍ය වන බැවින්ද අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ රහසින්වත් පව නොකරන බැවින්ද අරහං නම් වනසේක. ඔන වාක්‍ය හතර හදාගන්නවා. තවත් වාක්‍යයක් අවශ්‍ය නම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ කෙලෙස් සතුරන් නැසූ බැවින්ද අරහං නම් වනසේක. මේ විදිහට හතරක් හෝ පහක් වාක්‍ය හද. සාමාන්‍යයෙන් ওই වාක්‍ය පහ තමයි අරහන් ගුණයට ගන්නෙ. ඊට අමතරව තවත් වාක්‍ය හදන්නට පුළුවන්. අසත්පුරුෂයාට බොහෝසෙන් ලං වූ බැවින්ද සත්පුරුෂයාට අසත්පුරුෂයාට බොහෝසෙන් දුර වූ බැවින්ද සත්පුරුෂයාට බොහෝසෙන් ලං වූ බැවින්ද රහනම් වූ ගමන දුරු කර බැවින්ද නතර කළ බැවින්ද කියන උප්පත්තියට නැවත නැවත ඉපදීම නම් වූ රහනම් වූ ගමන නතර කර බැවින්ද ඒ වගේම අධික වූ අප්‍රමේය වූ නිමකල නොහැකි ಗುಣවර්ණාවකට හිමිකම් කියන බැවින්ද මේ ආදී ලෙසට අරහන් ගුණේ තවත් පද ගන්නට පුළුවන්. ඒක තවත් සවිස්තරව ගත්තොත් අපිට දැන් කෙලෙස් දුරු කිරීම කියන එක ගත්තොත් වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරින්ම දුර වූ බැවින්ද. ඒක නේද රාගේ රාග වාසනා සහිත රාග ක්ලේශයෙන් දුරින්ම දුර වූ බැවින්ද. වාසනා සහිත ද්වේෂ ක්ලේශයෙන් දුරින්ම දුර වූ බැවින්ද. වාසනා සහිත මෝහ ක්ලේශයෙන් දුරින්ම දුර වූ බැවින්ද. එක 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 දිග ගස්සන්න පුළුවන්. ඊට පස්සේ අවිද්‍යා අරය සිඳලූ බැවින්ද සංස්කාර අරය සිඳලූ බැවින්ද විඥාන අරය සිඳලූ බැවින්ද මේ විදිහට පටිච්චසමුප්පාදයේ තියෙන එක එක අංගයක් අරගෙන ඒවා සිඳලූ බැවින් කියලා මෙනෙහි කරන්නට පුළුවන්. ඒ වගේම අනුප්පන්න දුක්ඛ වශයෙන් අරගෙන අනුප්පන්න උපදින්නට හැදී ඒකත් පටිච්චසමුප්පාදයේ වල පဋාහන ක්‍රමයට ඕන දීර්ඝ වශයෙන් එක ගන්නට පුළුවන්. මේ විදිහට අනේක ක්‍රමයට මේ බුදුගුණ දිග්ගස්සන්න පුළුවන්. ඒක ඥානයේ තියනවා නම් හැකියාව තියෙනකොට සමාධිය දියුණු වෙනකොට කරන්න පුළුවන් දේවල්. මුලදී අපි අපේ හිතට දරන්න පුළුවන් මට්ටමේ සහ සමාධිය ඇති කර ගැනීමට සුදුසු මට්ටමට අපි මේ ටික පාඩයට පාද පද පහක් පාඩම් කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? සම්මා සම්බුද්ධ ගුණයටත් උදාහරණයකට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේ සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයන් ස්වයම්භූ ඥානෙන් පරෝපදේශ රහිතව සියල්ලෙන් සියල්ල ආબોධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤත්ති නිර්වාණ යන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය ස්වයම්භූ ඥානයෙන් පරෝපදේශ රහිතව සියල්ලෙන් සියල්ලා බෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. මේ විදිහට අපි සම්මා සම්බුද්ධ ගුණයට පද ටිකක් හදාගන්න. සම්මා සම්බුද්ධ කියලා කියන එකේ තේරුම තමයි සියලු ධර්මයෝ පරෝපදේශ වහිතව තමන්ව අවබෝධ කළා කියන එක. තමන්ව අවබෝධ කළා කියන එකයි. අනුන් විසින් නොකළ අවබෝධ ඇති සහ සියල්ල අවබෝධ කළා කියන එකයි. එතකොට මේක දිග්ගස්සන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේ සතර මහා ධාතුව පරෝපදේශ රහිතව සියල්ලෙන් සියල්ල අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේ විඥාන 6 චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන විඥාන 6ම පරෝපදේශ රහිතව අවබෝධ කර බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නුඹ වහන්සේ අටවිසි රූපය සියල්ලෙන් සියල්ල අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ගෝචර රූප, බාහිර රූප, ආධ්‍යාත්මික රූප, අටලොස් ධාතු, දොළොස් ආයතන මේවා සියල්ල අවබෝධ කර බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කර බැවින්ද, සමුදය සත්‍යය අවබෝධ කළ බැවින්ද, නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය අවබෝධ කර බැවින්ද, ඒ වගේම දුක්ඛය පිරිසිඳ අවබෝධ කර බැවින්ද, සමුදය ප්‍රහාණය කරමින් අවබෝධ කර බැවින්ද, සමුදය ප්‍රහාණය කළ බැවින්ද, නිරෝධය සාක්ෂාත් කළ බැවින්ද, මාර්ගයේ වැඩුව බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. මේ ආදී ලෙසට අපිට සවිස්තර මේක යන්නට පුළුවන්. තමන්ට ගැළපෙන මට්ටමින් පද ටිකක් හදාගන්න. විද්‍යාචරණ සම්පන්න කිව්වම අෂ්ට විද්‍යාවන්ගෙන්ද, ත්‍රිවිද්‍යාවන්ගෙන්ද, පසළොස් චරණ ගුණයන්ගෙන්ද යුක්ත වූ බැවින් සම්මා විද්‍යාචරණ සම්පන්නයි කියලා වාක්‍ය අපි හදාගන්න. මේ විදිහට මේ සුදුසු වාක්‍යයන් අපි හදාගෙන ඒව පාඩම් කරගන්නට ඕන. හොඳට හිතට හුරු වෙන්නට ඕන. ඒ වාක්‍ය ටිකරම තමන් හදාගත්ත වාක්‍ය ටිකේම ඉන්නේ, ඒක හුරු කරගන්න. ඊට පස්සේ මොකද කරන්නට තියෙන්නේ? අපි සුදුසු වේලාවක් අරගෙන දවසේ යම් දවසකට හැමදාම වගේ මේ කරන්නට ඕනේ. දිනකට විනාඩි 20ක් නැත්තම් 30ක් වගේ කාලයක් වෙන් කරගෙන අවම වශයෙන් තමන් හුදකලාව නිස්කලංක විඳගෙන බුදුරජාණන් වහන්සේව සිහි කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේව සිතට වැටහෙන්න වැටහෙන්න බුද්ධානුස්සතිය වඩන්න පහසුයි. මේකට අපි කියනවා පින්වතුනි ආරම්මන සම්පත්තිය කියලා. ආරම්මන සම්පත්තිය කියලා කියන්නේ හැම භාවනාවක්ම සාර්ථක වීම සඳහා ඒ භාවනා අරමුණ හිතට හොඳට ප්‍රකට වෙන්නට ඕනේ. දැන් අපේ අත්ල දිහා බැලුවම අපි හැමෝටම අතේ රේඛා පේනවනේ. ඒ රේඛාවලට සැකයක් නෑ. අපිට හොඳට නැත්තම් අත්ත උඩ තියෙන නෙල්ලි ගෙඩියක් ගත්තොත් මොනවා හරි දෙයක් තිබුණොත් අපිට හොඳට ඒක පැහැදිලිව ඒක දෙේ පේනවා. ඒ වගේ තමයි මේ භවනා කරනකොට අරමුණ හොඳට ප්‍රකට වෙන්නට ඕනේ. පැහැදිලි වෙන්නට ඕනේ. එතකොට තමයි භවනාව සිද්ධ වෙන්නේ. ඔය සමත වහන විදර්ශනා භාවනාවටත් එහෙමයි, සමතෙහෙටත් එහෙමයි. එතනදි වෙන දේ තමයි ඒ අරමුණ හොඳට ප්‍රකට වෙනවා කියලා කියන්නේ හිතෙහි අරමුණ පිළිබඳ තියෙන අවධානය වැඩි කියන එක. සම්පූර්ණයෙන් ඒ අවධානයට අවධානය යනවා කියන එක. අපේ සාමාන්‍ය ස්වභාවයේ තමයි අපේ හිත විවෘත වෙලා තියෙන. ඇහෙන ශබ්දවලට, සිතිවිලිවලට, අතීතයට, අනාගතයට, වර්තමානයට, අකුසල ගතිවලට, හුරුවලට මේක විවෘතයි. ඒ නිසා තමයි මේක අපි කියන්නේ වඳුරෙක් වගේ කියලා. එක එක පැත්තට යන්නට බර වෙලා තියෙනවා. විතක කාමසිතිවිලි, විතක ව්‍යාපාදසිතිවිලි, විතක පසුතැවීම, විතක කම්මැලිකම්, විතක කුසලසිතිවිලි, විතක කුසල ක්‍රියා ගැන, එහෙම නැත්නම් එදිනෙදා කරපු දේවල් ගැන, කරන්න තියෙන දේවල් ගැන, රටේ ලෝකේ දේවල් මේ වගේ එක එක විදිහට අපේ සිත යන මේක විවෘත වෙලා තියෙන හැමතැනටම. ඒක වළක්වන්නට ඕනේ. ඒක වළක්වලා ඒක අරමුණකට හිත ගන්නට ඕනේ. ඒ අරමුණට කියනවා ගෝචර අජ්ජත්තේ කියලා. ගෝචරජ්ජත්තේ කියලා කියන්නේ තමන්ගේ භාවනාව පවත්වන තැන, අරමුණ. ඒ අරමුණට හිත ගන්නකොට වෙන්නේ අර බාහිර නැත්නම් විවෘත වෙලා තිබුණානේ හිත හැමතැනටම යන්න. ඒ තිබිච්ච එක එක තැනකට අපි හිත ඒ අරමුණ ප්‍රකට වෙනවා කියලා කියන්නේ හොඳට ඒකට අවධානය දෙනවා කියන. දැන් උදාහරණයකට යම් කිසි දෙයක් අපේ ඇස් දෙකට නම් තියෙනවා පේනවා. අපි ටිකක් අවධානය දීලා බලන්නට ඕනේ හොඳ ලක්ෂණ බලන්න. දැන් ආන්වීක්ෂයකින් යමක් නිරීක්ෂණය කරා කියලා හිතන්න. එතකොට අපිට බාහිර දේවල්ට අවධානය දෙන්න බෑ. අපි ඒකට හොඳටම දැන් උදාහරණයකට බොහෝ අය දැකලා ඇති මොනවාද දියුණු අන්වීක්ෂතීන්, ඔය ශුද්‍ර දීවීන් බලන ඒවා, ඔය විද්‍යාගාරවල ඉස්කෝල් ඉගෙන ගන්නකොට එහෙම ඒ දියුණු අන්වීක්ෂකයන් බලනවා. පොඩි අතේ තියෙන අන්වීක්ෂකන සමහරට අපි අකුරු කියවනවා, පොඩි දේවල් බලනවා. ඒ වෙලාවේදී දැන් ඔය මේ ශුද්‍ර ජීවීන් නැත්තම් සෛල එහෙම බලනකොට අපේ සම්පූර්ණ අවධානයම එතනට අපි යොමු කරලා අපිට ඒක විතරයි පේන්නේ වෙන්නේ බලන්නේ අපි වෙලා. වෙන දේවලින් අපි හිත මිදෙනවා. ඒ වගේ ඒක අන්වික්ෂේ බලෙන් ඒක සිද්ධවන්නේ. නමුත් මේ හිතට භවනා කරනකොට මනසින් මේ අරමුණ ගන්නෙ. ඒ අරමුණ ප්‍රකට වෙලා ඉන්නට නම් ඒක හිත ගොඩාක් එතනට අවධානය දෙන්නට ඕන. අපි කියනවා සිතට වැටහෙන ආකාරය අතර චිත්ත නිමිත්ත කියලා. ඒ චිත්ත නිමිත්ත හොඳට ඇස් දෙකෙන් බලන්නා වගේ ප්‍රකට වෙලා එන්නට ලිහිසි නැහැ. සහ ඒ නිමිත්තෙන් හිත පිට යන්නේ නැතු ඒකෙම ඉන්න පුළුවන් වෙන්නත් ඕන. සමහරවල් දේවල් නැවිලා පේනවා වෙන්න පුළුවන්. නමුත් අග්ගාල වෙන දෙයකට හිත යනවා. එහෙම නෙවෙයි. ඒ අදාළ අරමුණෙහි හිත පිහිටන්නට ඕනේ, බැස ගන්නට ඕනේ. තුනේ අරමුණ ප්‍රකට වීම එකක් සහ ප්‍රකට වෙච්ච අරමුණෙහි හොඳට මුල් බැස ගැනීම තව එකක්. මේ දෙක වෙනකොට කියනවා ආරම්මන සම්පත්තිය කියලා. අරමුණ දැන් හොඳට පැහැදිලි භාවයේ හොඳට හිත තියනවා දැන් අල්ලලා. සාමාන්‍යයෙන් ඒ වගේ හොඳටම පැහැදිලි නම් අරමුණ හිත ඒකේ රැඳෙනවා. හොඳටම පැහැදිලි වෙලා එකපාරට හිත වල්මත් වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ සාමාන්‍ය. භාවනා අරමුණක් ප්‍රකට වෙනවා කියලා කියන්නේ හිත සාමාන්‍යයෙන් එකේ හොඳට රැඳෙනවා කියන එක. ඒක මනසේ තියෙන එක්තරා කැපැසිටි, හැකියාවක්. නැත්තම් බලයක් අපිට තියෙන කැපැසිටි. ඒක දිනු වෙන්නට ඕන. ඒතර වෙන්නේ මොකක්ද? මේ නියත ගෝචරජ්‍යත්තේ කියන මේ අරමුණෙහි අපේ හිත හොඳට බැසගෙන තියෙනකොට නැත්තම් ඒකේ එල්බිලා තියෙනකොට අරමුණ ප්‍රකට වෙනකොට බාහිරට විවෘත වෙච්ච බව සිඳෙනවා. දැන් හැමතැනටම විවෘත වෙලා තිබුණා. එක එකපාර එක අරමුණයි ගන්නේ. නමුත් හැමතැනටම යන්න නිකන් ඇස්සර කියන්නේ ඒකට හැමතිස්සෙම අවධානයෙන් හිටියි. දැන් ඔය අපි බලුවොත් එහෙම අද තියෙන නවීන උපාංගයක අපි හිතමුකෝ එයාපෝට් එකට හෝ නැත්තම් ගුවන් තොටුපළට හරි මොනවා හරි කඩසාප්පුවකට shopping mall එකට ගියාම අපේ උපකරණයේ Wi-Fi එක විවෘත කරලා තිබුණොත්, ක්‍රියාත්මක කරලා තිබුණොත් ඒක හැමතිස්සෙම මොකක් හරි හොය හොය ඉන්නේ. මොකක් හරි Wi-Fi එකක් අල්ලගන්න බලන්න. ඒ වගේ අපේ හිත හැමතිස්සෙම මොනවා හරි අරමුණක් ගන්නවා, සහයක රැඳෙන්නෙත් නැහැ. දැන් Wi-Fi එක නම් අල්ලගත්තම යායක ඉඳි. නමුත් මේ එක එක අරමුණු වලට මෙයා පණිනවා. නිතරම මේක හොය හොය ඉන්නේ, ගතිය දුර වෙලා නැහැ. ඒ නිසා එක අරමුණකට යනවා, එක ගන්නවා, ටක් ගාලා ඊළඟට පොඩ. ඔකද අපේ හිත දුවන හැටි. ඒ නිසා තමයි මේක විවෘත වෙලා තියෙන්නේ බාහිරට. බාහිරට කියන්නේ හැමතැනටම විවෘත වෙලා. අධ්‍යාත්මික දේවල්, තමන්ගේ දේවල්, අනුන්ගේ දේවල් ඔක්කොටම විවෘත වෙලා තියෙනවා. අතීතේ, වර්තමාන, අනාගත. ඒතර මේ බාහිරට නැත්තම් කේක අරමුණු වලට යන්න තියෙන බලය අපි සිඳින්නට ඕනේ. කොහොමද මේක සිඳින්නේ? ඒක නිකන් කඩන්නට බෑ. දැන් අපි කියනවා සාමාන්‍යයෙන් සමහරු කියන දෙයක් නරක පුරුද්දක් නැති කරන්න ඕනේ නම් ඒ නරක පුරුද්ද තියෙන තැනට හොඳ පුරුද්දක් දියුණු කරන්න කියලා කියනවා. එහෙම නැතුව නරක පුරුද්ද නිකන් නැති කරන එක ලෙහෙසි නෑ. මොකද අපේ හිතට මොකක් හරි කරන්නට ඕනේ. ඒක තමයි හැටි. එහෙම නැතුව අපිට ඒ පුරුද්ද අතහැර ගන්නට බෑ. ඒක සාමාන්‍ය මිනිස්සුන්ගේ සමහර අයට වෙන්න පුළුවන්, නමුත් බහුතරයකට එහෙම කරන්න බෑ. ඒ වගේ තමයි මේ බාහිරට තියෙන හිතේ තියෙන අවධානය, නැත්තම් යොමු වෙච්ච බව, නැඹුරුව දුරු කරන්නට නම් අපි හිතට මොනවා හරි එක අරමුණක් දෙන්නට ඕනේ. ඒ අරමුණේ හිත පවත්වන්නට ඕනේ. ඒ අරමුණේ එල්බ ගන්නට ඕනේ. ඒක ශාන්ත අරමුණක් වෙන්නට ඕනේ. සහ ඒ තුල හිත සැනසෙන්නට ඕනේ. අකුසල නැත්තම් අකුසලයට බර, රාගයට, ద్వේෂයට බර අරමුණක්වත් යම් වෙලාවක් ඉන්නට පුළුවන්. නමුත් හිත සැනසෙන්නේ නැහැ. ඒක මිච්ඡා සමාධියේ තියෙනවා එහෙම ගතියක්. නමුත් ඒකෙන් ලොකු සහනයක් ඇවිල්ලා సంతාණය සංවර වීම වෙන්නේ නැහැ. සංසිඳීම වන්නේ නැහැ. ඒ සඳහා ඒකට ගැළපෙන කෙලෙස් වලට හිත කර නොවන එක්ක මධ්‍යස්ත, එහෙම නැත්නම් කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධ අරමුණක් වෙන්නට ඕන. එහෙම කීවේ. දැන් උස්මරැල්ල කියන එක මධ්‍යස්ත අරමුණ, නියුට්‍රල් අරමුණක් ඒක. දැන් මලමිනිය අසුභය වගේ එක ගත්තොත් ඒක රාගයට ප්‍රතිපක්ෂ අරමුණක්. එතකොට කෙලෙස් වලට හිත කර නොවන, දැන් අසුභය වගේක් ගත්තොත් ඒක දේශයට හිත කර වෙන්නට පුළුවන්. නමුත් අපි නුවණින් ඒක රාගයට ප්‍රතිපක්ෂ අරමුණක් ලෙස අරගෙන රාගේ යටපත් කරන්න භාවිතා කරමු. මේ විදිහට එක්ක මධ්‍යස්ථ අරමුණක්, එහෙම නැත්නම් කෙලෙස් වලට ප්‍රතිපක්ෂ අරමුණක්, එහෙමත් නැත්නම් ශ්‍රද්ධාදී ගුණයන්ට හිත කර අරමුණක්, මොනවාද බුදු ගුණ වගේ ඒවා. මේ වගේ අරමුණක් තෝරාගෙන ඒ අරමුණු බෙදීම තමයි තථාගතයන් වහන්සේ තුල තිබිච්ච ආරම්මන විභක්ති ඥානය කියලා කියන්නේ. ඒක විශේෂ දෙයක්, ඒ ඥානය. නැස දන්නවා මේ අරමුණු 38න් තමයි, ඒකද 83 ආරම්මන විභක්ති ඥානය කියන්නේ. මේ අරමුණු 38න් තමයි භවනා කරන්න සුදුසු. සමත භවනා වඩන්න සුදුසු. ඒ අවබෝධයේ උන්වහන්සේට තිබුණා. ඒක තමයි බුද්ධ ඥානය. වෙන ශාස්ත්‍රවරුත් යම් යම් අරමුණු භවනාවට යෝග්‍යයි කියලා පෙන්වුවා. දැන් උදාහරණ කසින භවනා ඒවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳන්ම තිබිච්ච ඒවා. නමුත් සර්ව සම්පූර්ණයෙන් මේ භවනා ආරම්භන ටික බෙදලා දුන්නේ බුදුහාමුදුරුවෝ, බුදුරජාණන් වහන්සේ 38ක් බෙදලා දුන්නා. ඒතරේ සුදුසු අරමුණක් වෙන්නට ඕන. ඒ අරමුණේ හිත එල්බ ගන්නට ඕනේ. ඒ සඳහා අරමුණ හොඳට ප්‍රකට වෙන්නට ඕන. එතකොට වෙන්නේ මොකක්ද? ඒ ප්‍රකට අරමුණේ හිත බැසගත්තම අර බාහිරට තිබිච්ච නැඹුරුව සිඳිනවා අපි. එයා මානසික ඒ බාහිර දේල මානසිකාර වෙන්නේ නැහැ. මේකට මෙල්බ ගන්නවා. ඒ වෙලාවේ තමයි කෙලෙස් යටපත් වීම සිද්ධ වෙන්නේ. එතන විස්කම්බණය කියලා කියන්නේ. වෙන එකක් නෙවෙයි. කෙලෙස් වලට, කෙලෙස් වලින් අපි එක එක අරමුණට ඇදගෙන යනවා. ඒකේ විශේෂයම තියෙන කාමච්ඡන්දය. එතකොට ඒ කාමච්ඡන්දයෙන් එක එක නාන අරමුණු වලට, ඒක ලොකු බලවත් රාගයම නෙවෙයි, එක එක දේවල් හිතන්න අපි කැමති, කල්පනා කරන්න කැමති. ඒකනේ අපිට ගොඩක් වෙලා ඇස් වහගෙන ඉන්න බැරි කම්මැලි හිතෙන මේ කාමච්ඡන්දේ වැඩ කරන නිසා. ඒතරේ කාමච්ඡන්දය සිඳෙන්නට නම්, යටපත් වෙන්නට නම් ඒවා ඔක්කොම කපලා ඒකට නැඹුරු නැති කරලා අර ගෝචර අජ්ජත්තේහි හිත පිහිටන්නට. එහෙම කරනකොට අන්න කෙලෙසටපත් වෙනවා. ඒ නිසා අපිට අරමුණ ප්‍රකට වී තිබීම ඉතා වැදගත්. හොඳට මතක තියාගන්න. ඒතර බුද්ධානුස්සතිය වඩන්න යනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණනේ මෙනෙහි කරන්නේ. ඒතර ඒ තියෙන සමහර ගුණ උන්වහන්සේගේ ඥාණයන්, උන්වහන්සේගේ සීලාදී ගුණ. ඒ ගුණ පිහිටනා තිබුණේ පුද්ගලයේ කෙරෙහිනේ පින්වතුනි. අහසෙ තිබිච්ච ඒවා නෙවෙයිනේ. උන්වහන්සේගේ නාම කයෙහි තිබිච්ච. අපි දැකලා නැති බව ඇත්ත උන්වහන්සේව. නමුත් උන්වහන්සේ සැබෙයිම වැඩ සිටියා. ඒ උත්තමයා තුළ ඒ ගුණ තිබුණා. අපිට විශ්වාසයකුත් තියෙනවා. අපිට යම් අවබෝධයකුත් තියෙනවා. සා ඒ වගේ තැනකට මිනිස්සෙට දියුණු වෙන්න පුළුවන් කියන එක ගැන අනුමානයකුත් තියෙනවා. මොකද අපි තුල තියෙන ගුණත් අපි දන්නවනේ. අපි තුලත් ඒවා දියුණු වෙනවා කියලා අපි දන්නවනේ. තේහෙනම් මේවා කෙලවරටම දිනු කරා නම් දානය, සීලය, භාවනාව, සමාධිය, ප්‍රඥාව නේද, ධර්මදේශනාව, අවබෝධය, මේවා කාලයක් තිස්සේ කවුරු හරි දිනු කරා නම් භවයෙන් භවයට සසරින් සසරදී ඒ පුද්ගලයා තුළ ආ විශිෂ්ට මට්ටමේ මේ ಗುಣ विद्यमान වෙන්නට පුළුවන්. ඒක වියනොහැක්කක් නෙවෙයි. ඒ නිසා අපිට අනුමාන අන්වයේ ඥානයක් තියෙනවා. ධර්ම අන්වයක් තියෙනවා. ධර්ම අන්වය කියලා කියන්නේ තමන් තුළ තියෙන නැත්නම් තමන් අත්දැකපු ප්‍රත්‍යක්ෂව දැකපු දේවල් අනුසාරයෙන් අපි අනුමාන කරනවා. නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳ අන්වේ ඥානයක් අනුමාන ඥානයකුත් ශ්‍රද්ධාවක් පිළිගැනීමක් විශ්වාසයක් අපිට තියෙනවා. එතකොට ඒ උන්වහන්සේ තුල පැවිත්ති ඒ ಗುಣධර්ම නාසයේ තුලනේ පිහිටි මුලින්ම අපි කියවනේ ගොඩාක් ಗುಣධර්ම අපි ගන්නෙ උන්වහන්සේගේ නාමකයි හිතිබ්බේවා සමහර අය උන්වහන්සේගේ රූපකය ඒවත් එක ගුණයක් උන්වහන්සේගේ. දැන් සුගත ගුණය ගැන මෙනෙහි කරනකොට දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්වාගත වූ බැවින් සුගත නම් මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ 80ක් අනු ව්‍යංජනයන්ගෙන් යුක්ත වූ බැවින්ද සුගත නම් මනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ දෙවියන් මිනිසුන් තිරිසන්ගත සතුන් පවා මවිතයට පත්කරවන සුන්දර වූ කාය ගමනක් ඇති බැවින්ද සුගත නම් මනසේක. දැන් බලන්න මේ රූපකය තියෙන ගමන් විලාසය ඉරියව් පැවැත්ම උන්වහන්සේගේ රූපකයේ තිබිච්ච ස්වභාවය මෙයත් ගුණ. එතකොට මේ නාම රූප දෙකෙහිම අන්තර්ගත ගුණ තමයි මෙනෙහි කරන්නේ. ඒතර ඒවා සියල්ල තිබුණේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිනේ. එහෙමනම් අපිට බුදුරජාණන් වහන්සේව හොඳට අරමුණු වෙන්නට ඕන. බුදුරජාණන් ජීවමාන කාලෙන් උන්වහන්සේව හොඳට දැකලා හුරු කරගෙන ඒක අරමුණ ගන්නට පුළුවන්. අපිට දැහැම් බෑනේ. ඒත් අපිට තියෙන්නේ උන්වහන්සේ පිළිබඳ අදහසක්. ඒ අදහසේ අද කාලෙදී ඉතින් චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් බුදු පිළිම නෙලලා තියෙනවා. ඉතින් අපිට 100%ක් කියන්න බෑ මේ රූපේමද කියලා. අනිවාර්යෙන් ඊට වඩා 10,000 ගුණයෙන් ලස්සන අලංකාර රූපයක් විය යුතුයි. වාදයක් නැහැ. අනුසාරයෙන් අපි මේ වගේ වෙන්නේ නැති කියලා කියන එක බාධාවක් නෙවෙයි. ඒ රූපේ ඒ ලෙසටම තියෙන්න ඕන කියලා එකක් නැහැ බුද්ධ අනුස්සති වඩා. හැබැයි උන්වහන්සේ පිළිබඳ අදහස හොඳට බුදුරජාණන් වහන්සේ කියන අදහස හොඳට පැහැදිලි වෙන්නට ඕන. ඒ නිසා අපි ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ පිළිබඳ අදහස හිතට ගන්නට ඕන. ඒකට අපේ ආචාර්යවරු කියන බුදු පිළිමයක් සිහි කරගන්න කියලා. තමන්ට හිතට රුචි හිතට ශ්‍රද්ධාව උපදින ලස්සන තමන් කැමති බුදුරජාණන් වහන්සේගේ සමහරු කැමති රැස්මාලාව තියෙන පිළිම වලට සමහරු කැමති චාම් පිළිම වලට සමහරු කැමති වර්ණවත් පිළිම වලට සමහරු කැමති සුදු පාට පිළිම වලට ඒකමක් නැහැ තමන්ගේ රුචිකත්වය. සාමාන්‍යයෙන් ජීවමාන ස්වරූපයෙන් ගන්නකොට ස්වර්ණ වර්ණ තියෙන චීවරය රත් පැහැවෙච්ච රතට හුරු පැස්මාලාව තියෙන නැත්තම් කොණ්ඩේ කෙස් කළුවට තියෙන රූපේ තමයි මවා ගන්න සාමාන්‍ය. ඒක අනිවාර්ය නෑ. එහෙම වෙන්න ඕනේ කියලා. Tamanṭa ruchi hita pahadina buddha rūpayak budu pilimayak adahasak hitata ganna. ඒකට අපේ රේරුකාණි නායක හාමුදුරු උපදේශයක් දීලා තිනවා බුරුම භාවනා ක්‍රමයක් ලෙස. ඉස්සලා මේ බුදු පිළිමේ හිතට මවා ගන්නට ලස්සන ශ්‍රද්ධා උපදින පිළිමයක් ළඟට ගිහිල්ලා ඒ පිළිමේ තියෙන ශරීර කොටස් අනු බල බල වෙන වෙනම භාවනාව කරන්න දවස් ගාන. ඒ කියන්නේ හිස දිහා බලාගෙන අත දිහා බලාගෙන පා දිහා පපුව දිහා ශරීරයේ ඉදිරියේදී ඒ කොටස් දිහා බල බල නැවත නැවත ඒ රූපය හිතට ගන්න. ඒකට දවස් ගානක් ගන්න කියලා. එහෙම වෙනකොට ටික දවසක් යනකොට හොඳට තමන් ඉදිරියේහි බුදු පිළිම මහන්සේ මැවිලා පේන්නට පටන් ගන්නවා. ඊළඟට ඒ රූපකයේ ಗುಣ මෙනෙහි කිරීමත් බුද්ධානුස්සතියක් වෙනවා. ඒක ಗುಣ වශයෙන් මෙනෙහි කරොත්. නමුත් මේ පිළිම හිතරගෙන ඕක බලන්න විදර්ශනා භාවනා ක්‍රමය කියන පොතෙහි ඔය චිත්ත විසුද්ධිය සම්පාදනය කරන්න යන තැන ඔය බුද්ධානුස්සතිය උන්වහන්සේ දක්වලා තියෙනවා. ඒක බුරුම රට සමහර ආචාර්යවරු අනුගමනය කරපු භාවනා ක්‍රමයක්. ඒ හිතට ගන්න බුදු පිළිමය හොඳට ප්‍රකට වෙනවා. ඒකිනුත් බුදුගුණ මෙනෙහි කරන්නට පුළුවන්. ඒ රූපකය මෙනෙහි කිය බුදුරජාණන් වහන්සේ රූපකය මෙනෙහි කියලා බුදුගුණ මෙනෙහි කිය මතක තියාගන්න. ඒකිනුත් හිත සමාධි කරන්නට පුළුවන්. ඊට පස්සේ මේ අපි ඒක ඒ තරම්ම කරන්නට අවශ්‍ය නැහැ. කැමැති අයට ඒ විදිහට කරන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන් හොඳට පිළිමහන්සේව නැත්නම් හිතට අරගන්න. ඒක ටික වෙලාවක් හොඳට ශාන්තව උන්වහන්සේ දිහා බලන් ඉන්නවා වගේ අදහස ගන්න. එතරම් පොඩි හිතේ සමාධියක් ඇති වෙනවා. ඊට පස්සේ එහෙම බැරි නම් ඒක අපහසු නම් තමන්ගේ නිවසේ තියෙනනේ බුදු පිළිම මහන්සේ. ඒක දිහා ඇස් දෙක අරගෙන හොඳට බලන් ඉන්න. ගැටලුවක් නෑ. ස්වහ ගන්නම කියලා නීතියක් නෑ. ඊළඟට මොකද කරන්නේ? අර වාක්‍ය පාඩම් කරගත්ත වාක්‍ය පිළිවෙලින් මෙනෙහි කරන්න පටන් ගන්නවා. වේගේනුත් නෙවෙයි හිමිනුත් නෙවෙයි. ඒක අවශ්‍ය නම් තමන් වචනෙන් කිව්වත් කමක් නැහැ මුලදී. කොහොමද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරින්ම දුරු බැවින්ද අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ බැවින්ද අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී අරසිඳලු බැවින්ද අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලැබීමට සුදුසු වන බැවින්ද අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ රහසින්වත් පව නොකරන බැවින්ද අරහං නම් වනසේක. නැවත ආපහු මුලින්දන් සීකර. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරින්ම දුර වූ බැවින්ද අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ රාගාදී කෙලෙස් සතුරන් නැසූ බැවින්ද අරහං නම් වනසේක. මේ විදිහට නැවත 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 මේක පිළිවෙලින් මෙනෙහි කරන් යනවා. අද කාලේ අපිට විනාඩි 20ක් විතර ටයිමර් එකක් තියාගෙන මේක මෙනෙහි කරන්නට පුළුවන්. මේ විදිහට මෙනෙහි කරනකොට සමහර අවස්ථාවල හිත පිට යන්නට පුළුවන්. ඒව ගැන හිතන්නට එපා. සමහර මෙනෙහි කිරීම් වලදී බුදු ගුණය හොඳට නොවැටෙන්නට පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් කරගන්නට එපා. දැන් හැබැයි ඉස්සනම මේක පාඩම් තියෙන්න ඕන. ඒ වෙලාවේදී වාක්‍ය පාඩම් නැත්නම් එහෙම උනොත් මේක ටිකක් අසාර්ථකයි. ඒ නිසා ඉස්සල පාඩම් කරගන්න. ඒක ඉතා වැදගත්. එහෙම නැත්නම් මොකද්ද දැන් වාක්‍ය? එතසේ වාක්‍ය සමහරලාවට සමහර වාරවලදී සුදුසු බැවින්ද යෝග්‍ය බැවින්ද ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් මේක ඉච්චරයි සලකන්න යන්න එපා. ඒ වචන පොඩ්ඩක් එහෙමේ මාරු වුණාට වෙනස් වුණාට සමහරලාට පාඩම් කරවක නෙවෙයි මානසිකාර වෙන්නේ. එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙන්නට පුළුවන්. වචනවල පදවල වෙනස්. ඒව ගණන් ගන්න එපා. ප්‍රධාන අර්ථය තමයි වැදගත්. මේක දිගටම කරගෙන යන්න ඕන. කරගෙන යන්න ඕන. අතරමැද සිත පිට ගියාට එහෙම නැත්තම් අර්ථය නොවැටුණාට හොඳට ශ්‍රද්ධාව ඉපදුන්නේ නැහැ කියලා ප්‍රීතිය ඇති වුන්නේ නැහැ කියලා ඒ වගේ හිතන්න යන්න එපා. ඒ ඔබට අදාළ දේවල් නෙමෙයි. මතක තියාගන්න භාවනාවේදී ඔබට තියෙන යුතුයකම මොකද්ද? ඔබට තියෙන යුතුයකම තමයි තක්කාහත විතක්කාහත කිරීම. ඒ අරමුණට නැවත නැවත හිත ගෙන යාම. ඒ අරමුණ මෙනෙහි කිරීම මානසිකාරකය. ඒකයි ඔබට තියෙන යුතුයකම. ඒ වගේම මේ ගෙනියන අරමුණේ හොඳට අවධානයෙන් පිරිමැදීම. ඒකට කියනවා විතක්ක විචාර කියලා. මේ විදිහට බුදුගුණ සිතීමත් මෙනෙහි කරමින් ඒක හොඳට පිරිමැදීමත් නැත්නම් ඒක හිත යැවීමත් තමයි ගන්නට තියෙන්නේ. ඒකෙදි මතක තියාගන්න සමහර වෙලාවට දැන් බුදුගුණ මෙනෙහි කරනකොට ඔබට හිතෙන්න පුළුවන් අර්ථේ වැටහුන්නේ. ඒ නිසා අර්ථේ වැටෙන්න මම හිමින් මෙනෙහි කරන්න ඕන එක නෑ නෑ. ඒක කරන්න එපා කවදාවත්. ඒක සාර්ථක වෙන්නේ නෑ. ඔබට තියෙන්නේ එකම වේගයෙන්. ඒක ගොඩාක් වේගෙන් කරන්න යන්න එපා. ඒකට අර්ථයක් නැහැ. නිකන් ස්වාමීනි භාග්‍යවතුන් එහෙම වේගෙන් කරන්න යන්නේ නැහැ. ඒක ඉතින් මොනවා හරි හදිසි සජ්ජායනාවකදී වන්දනාවකදී කරගත්තට කමක් නැහැ. භාවනාවේදී ඒක කරන්න යන්න එපා. ඒකටත් සමාධිය දියුණු වෙන්නේ නැහැ. අර්ථේ වැටහෙන්නේ ඒ නිසා මම අර්ථේ වැටහෙන පරිද්දෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස හිත ඊටසේ රාගාදී කියලා ආපෝ එක සිහි කරලා කෙලෙස් සතුරන් එහෙම කර එහෙම සමාධිය හැදෙන්නේ නැහැ. ඔබ එකම වේගෙන් දිගටම යන්නට ඕන. ඒ මධ්‍යම වේගෙන් යන්නට ඕන. ඒකෙන් නවත්තර. ඒ වේගයේ මෙනෙහි කිරීමෙන්ම ඔබට හිතේ එකඟ බවක් ඇති වෙනවා. මෙතනදී යෝගියාට තියෙන පළවෙනිම බාධකය තමයි හිත එකඟ නැති නිසා ඒ බුද්ධානුස්සතියෙන් අවශ්‍ය වෙන ಗುಣ ටික වැඩෙන්නේ නැහැ. ඒකට පදනම හැදෙන. ඒකට දැන් උදාහරණයකට ගත්තොත් අපි මොනවා හරි බැක්ටීරියාවක් හදන්න නම් ඒකට සුදුසු පරිසරයක් කල්චර් එකක් තියෙනට ඕන. එතකොට මේ පරිසරයේ තමයි අදාළ හිතකර බැක්ටීරියාවි වර්ධනය කරන්නේ. ඒ වගේ තමයි මේ බුද්ධානුස්සතියෙන් බලාපොරොත්තු වෙන ශ්‍රද්ධාව, ප්‍රඥාව වැනි ಗುಣ, පාරිශුද්ධත්වයේ වැනි ಗುಣ දියුණු කරගන්නට සර්ෆිස් එකක් නැත්තම් පදනමක් හැදෙන්නට ඕන. ඒ පදනම තමයි එකඟ වෙච්ච සිත, අවධානයේ දෙන සිත. ඒක හැදෙන්නේ ඔබ පිළිවෙලට මේ වාක්‍ය කියනකොට නැවත නැවත. ඒකම ඔබේ සංවරයක්. හොඳට මතක තියාගන්න. ඒක සංවරය. ඒක විපස්සනා භාවනාවටත් එහෙමයි. විපස්සනා භාවනාවේදී අපි උගන්වනකොට කියන්නේ මේ වාක්‍ය කියාගෙන යන්නේ. ඒ කීම තුලම තමයි හිත එකඟ වෙලා නාම රූපය ප්‍රකට වෙන්න පටන් ගන්න. මුලදීම නාම රූපය ප්‍රකට කරගන්න යන්නේ. ඉස්සලම වාක්‍ය නැවත නැවත කියමින් යන්නේ. ඒතර වෙන්නේ මේ වාක්‍ය කියන එක ඇතුළතුලේදී දැන් හිත පිට යනවා වෙන්න පුළුවන්. වැටෙන්නේ නැවෙන කමක් නැහැ. දිගටම කරන් යනවා. හැබැයි අපේ අවධානයේ තියනවා මේක හොඳින් මන් තේරුම් ගන්නවා කියලා. ඉතින් වෙන්නේ මොකක්ද? කාලයක් මේක කරගෙන යනකොට ඒ අදාළ වේගයේ ඇතුළෙම ඒ මධ්‍යම වේගයේ ඇතුළෙදිම ඔබගේ හිත සමර්ථ වෙනවා ඒ වාක්‍යයෙන් කියවෙන අර්ථය අරගන්න, අර්ථෙහි බැසගන්න. මුලදී වාක්‍ය නිකන් අපැහැදිලි වැටහුන් නැහැ. නමුත් හිත පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න, සමාධිය හැදෙන්න හැදෙන්න ඔබට ඒ වේගයේදීම ඊට වඩා හොඳින් කරුණු කාරණා වැටහෙන්නට පටන් ගන්න. ඒක වෙනවා. ඒ මට්ටම දියුණු කරන්න. නැතුව වැටහීම ඇති කර ගැනීමට වාක්‍ය වේගය අඩු කරන්න යන්නේ. එහෙම කරන්නේ නැහැ. ඉක්මනටම වැටහීම ගන්න කියලා වේගය වැඩි කරන්න යන්නෙත් නැහැ. එහෙම කරන්නේ නැහැ. ඉක්මනට ඉවර කරන්න ඕනේ කියලා. ඒ දෙකෙන්ම අදයි. ඒක නිකන් නාති සීග නාති සනික විදිහට මෙනෙහි කරන. සනික කියන්නේ හිමින්. ගොඩක් හිමිනුත් නැතුව ගොඩක් වේගෙන් නැතුව මෙනෙහි කරන්නට. මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට අන්න ඒ වේගයේ ඇතුළෙම අපිට අර්ථ වැටහෙන්න පටන් ගනි. ප්‍රීතිය ආදී එන්න පටන් ගනි. ඒවා ආවත් නැතත් ඒක අදාළ කරගන්න එපා. ඔබට තියෙන්නේ විතක්ක ਵਿਚාර දෙක දියුණු කරගන්න. විතක්ක ਵਿਚාර දෙක කියලා කියන්නේ නැවත නැවත භවනා රම්මනේ හිතට ගන්නට ඕනේ. ඒ කියන්නේ මෙනෙහි කරන්නට ඕනේ. මුලින්ම කරන්නේ විතර්කය. ਵਿਚාරේ ගන්නට බෑ. ਵਿਚාරේ කියන්නේ පිරිමදිනේ කියන්නේ ඒකේ හොඳට වෙන එක. එතකොට අර්ථ වැටහෙනකොට එන්නේ. ඉස්සලම විතර්කය. විතර්කයෙන් කියන්නේ අරමුණට නගින එක. නැග්ග අරමුණේ පිරිමැදීම තමයි ਵਿਚාරයෙන් සිද්ධ කරන්නේ. හරියට බමරෙක් නෙළුම් මල උඩ කරකිනවා වගේ. ඒක කරන්නට බෑ මුල්ම අවස්ථාවේදී. ඒ ਵਿਚාරය කරනවා කිය කිය භවනා වාක්‍ය ප්‍රමාද කරන්න යන්නෙත් නෑ අපි. ඒක හොඳට මතක තියාගන්න. එහෙම කළොත් ඔබට ගැඹුරු සමාධියකට එන්න බෑ. ඒක භවනාවේ තියෙන දෝෂයක්. ඒ නිසා අපිට තියෙන්නේ ඒ අදාළ වේගයෙන්ම අදාළ ක්‍රමයටම දිගටම මෙනෙහි කරන් යන්න. මේක තමයි ඔබට තියෙන වගකීම. ඒ අතරතුරේදී හිත තියාගන්න මම හොඳට මේ වේගය ඇතුලේ අවධානයේ දීලා අර්ථ තේරුම් ගන්නවා කියලා. ටික ටික පිය අර මෝහත් ගලේ ගානකොට මෝහත් වෙනවා වගේ කාලයක් යනකොට ඔබට ඒ පදවල අර්ථවලින් බුදුරජාණන් වහන්සේගේ ගුණය හිතට වැටහෙන්නට පටන් ගන්න. මේ විදිහට එක ගුණ පදයක් සතියක් නැත්නම් සති දෙකක් මෙතන දිගටම වඩනවා. ඊළඟට සම්මා සම්බුද්ධ ගුණය අරගෙන ඒකෙත් වාක්‍ය 3-4ක් හදාගෙන දිගටම ඒ ගුණය නැවත නැවත වඩනවා. ඊළඟට විජ්ජාචරණ සම්පන්න සුගත ආදී ලෙසට ඒ තමන් පාඩම් කරගෙන මුලින් ඉස්සල සියල්ල පාඩම් කරගන්න. අරහන් විතරක් පාඩම් කරන් සම්මා සම්බුද්ධ කරගෙන යන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. නමුත් මගේ උපදේශය මේ තමන් ලියා ගන්න ඕනේ. දැන් බුදුගුණ එක ගුණයකින් අපි හතරක් ලියාගත්ත කියලා සාමාන්‍ය ඇවරේජ් එක වශයෙන් සමහරවල් පහයි සමහරවල් තුනයි වෙන්නට පුළුවන්, සමහරවල් දෙකක් වෙන්නත් පුළුවන්, කමක් නැහැ. එතකොට සමස්තයක් ලෙස ගත්තොත් හැම එකකින්ම හතරක් කියලා ගත්තොත් එතකොට ගුණ පද නමය ගත්තොත් 36ක් තියෙනවා වාක්‍ය. අනුත්තර පුරිස ධම්ම සාරිතී කියන එක දෙකක් ලෙස අරගත්තොත් අපිට එතකොට 40ක් එනවා. ඒ 36 හෝ 40 එක තමන්ගේ කැමැත්ත, තමන්ට කැමති පරිදි කරගන්න පුළුවන්. මොකද අනුත්තරව කියන එක වෙනම ගුණයක් ලෙසත් දක්වලා තියෙනවා, පුරිස ධම්ම සාරිතී වෙනම ගුණයක් ලෙස දක්වලා තියෙනවා. ඒ දෙකම එකතු කරලා අනුත්තරව පුරිස ධම්ම සාරිතී කියලා වෙනම දක්වලා තියෙනවා. මේ කැමැති පරිදි ගන්න පුළුවන්. එතකොට ගුණ වාක්‍ය 36ක් 40ක් තුන ගානෙ ගත්තොත් 27ක් 30ක් වගේ එනවා. මේක ඉස්සර සියල්ල පාඩම් කරගන්න. එතකොට සම්පූර්ණයෙන් ඒ තමන්ගේ බුදුගුණ අපි කියනවා ඒ තමයි ඔබගේ බුදුගුණ පරාසය. දැන් මේක තව ගැඹුරු කරනවා, ගැඹුරු කරන්න පුළුවන් අනාගතයේදී, ඒව පස්සේ කරගන්න පුළුවන්. එතන මේ බුදුගුණ පරාසය අපි තුමු වාක්‍ය 30 හෝ 27 නැත්නම් 36 සමහර 32ක් 35ක් වෙන්නට පුළුවන්. අපි 30 කියලා කියමු. මේ වාක්‍ය 30 ඔබ හොඳට පුරුදු කරා ඔබට ඒකේ හොඳ හිතක් හිත පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකෙන් 5-3-3 අරගෙන 4-4 අරගෙන තමයි ඒ අදාළ ගුණේ මෙනෙහි කරන් යන්නේ. එතකොට කලින් පස්සේ එන වාක්‍යවල තියෙන අවබෝධයක් සමහර විට මේ වාක්‍යට බලපානවා. ඒක තමන්ගේ ඥානය අනුව සිද්ධ වෙන එකක්, එක එක්කෙනාගේ ඥානය අනුව. මොකද සමහරුන්ට තියෙනවා මේ ගුණය සිහි කරනකොට වෙන ගුණේ දැනුමකින් ඒක ප්‍රකට වෙලා ඉන්න පටන් ගන්නවා. සමහරුන්ට ඒ හැකියාව අඩුයි. සාමාන්‍ය මිනිස්සෙට ඒක වෙන දෙයක්. දැන් උදාහරණයකට අපි කිව්වොත් වස නිසා මැරෙනවා කියලා අපි දන්නවා. මේ කෑමේ වස තියෙනවා කියලා දැනගන්නවා. එතකොට මේ කෑනේ වස තියෙනවා කියලා දැනගන්නකොටම මේක භයානකයි, එහෙන් කරන්න ඕනේ කියන හැඟීම එන්නේ. වස නිසා මැරෙනවා කියන අවබෝධය තිබිච්ච නිසා. එතකොට ඒ වගේ අපේ හැමතිස්සෙම අපි හැමෝගාම තියෙන අපේ හැකියාවක් එකිනෙකට සම්බන්ධ කරගෙන තමයි අර්ථ ගන්නෙ. නැත්තම් දැන් උදාහරණයකට කවුරු හරි මොකක් හරි අදහසක් කොම වෙන දෙයක් එක සිහි වෙලා එනවා. හැබැයි සමහරුන්ගේ ඒක ගොඩාක් වේගවත්, සමහරුන්ගේ ටිකක් ඒක ස්ලෝ. ඒ කියන්නේ විහිළු කරන්නේ සමහරුන්ට ඒ එක එක නම් කීකීක වේගවත් අඩුයි කියලා. එකපාර අවබෝධය එන්නේ නැති වුණාම ඒක සාමාන්‍යයෙන් කියන්නේ. ඒක එක එක කෙනාගේ ඒක ගැන වද වෙන්න එපා. එතකොට අර සම්පූර්ණ චිත්‍රය පාඩම් තියෙන කෙනාට මේ බුදුගුණ පාඨය මෙනෙහි කරනකොට අර පසු පාඨවල දැනුමෙනුත් ඔන්න අවබෝධය එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒකෙනුත් අපේ අවබෝධය ගැඹුරු වෙන්න පටන්. ඒ නිසා උපදේශයේ තමයි මේ බුදුගුණ වාක්‍ය සියල්ලම ඉස්සල්ලාම කටපාඩමින් දරාගන්න. ඊළඟට අදාළ වාක්‍ය ටික මෙනෙහි කරන්න පටන් ගන්න. සතියට එකක් හරි තමන්ට හිතෙනවා නම් සති දෙකට එක. දැන් උදාහරණ දවසට පැය භාගයක් නම් ගන්න, සති දෙකක් විතර කරන්න එක වාක්‍ය. දවසට උදේ පැය භාගය, හවස පැය භාගය, නැත්නම් දවසට පැයක් විතර පුළුවන්, සමහරුන්ට පැය දෙකක් විතර. ඒකට සතියක් කරාම ඇති. මෙහෙම කාලයක් යනකොට සති 9ක් හෝ සති 10ක් යනකොට, එහෙම නැත්නම් සති 18ක් හෝ 20ක් යනකොට දෙක දෙක කරොත්, එතකොට ඒ කියන්නේ Taman අමාස සති දෙක ගානේ කරොත් එහෙම මාස 4ක් 5ක් විතර යනකොට Tamanට බුදු ගුණ පිළිබඳව, බුදුරජාන් වහන්සේ පිළිබඳව හොඳ පැහැදිලි අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් Tamanට පුළුවන්, Tamanට අවශ්‍ය නම් ඔය සති අතරතුරේදී, දැන් උදාහරණයක් අපි හිතමුකෝ, අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ කියන ගුණ හතර සති හතරක් මෙනෙහි කරා කියලා, නැත්නම් සති 8ක් මෙනෙහි කරා කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ගුණ සියල්ලම එකතු කරගෙන, එතකොට තියෙන ඔක්කොම පද 16ක්, මේ 16ම එකපාරක් ඕනනම් අපි සතියක් මෙනෙහි කරනවා. එතකොට ටිකක් කාලය යනවා. නමුත් කමක් නැහැ, ඒක මෙනෙහි කරනවා. එතකොට හොඳට බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධය එන්න පටන් ගන්නවා. ඒකෙන් සමහර වාක්‍ය පැහැදිලි වෙයි, සමහර වාක්‍ය පැහැදිලි නොවේ. ගැටලුවක් කරගන්න එපා, දිගට මේ කරගෙන යන්න. ඊළඟට ওই විදිහට ගිහිල්ලා මුළු බුදුගුණ පිළිබඳවම හොඳ චිත්‍රයක්, මේකිනුත් සමහරුන්ගේ හිත සමාධි වෙලා කෙලෙස් යටපත් වෙන්න පටන් ගන්නවා. මේ වෙලා මේ මානසිකාර කිරීමෙන්ම කෙලෙස් යටපත් වෙනවා සමහරුන්. සමහරට උපචාර ධ්‍යානෙ ඉන්නට පුළුවන්. සමාධිය ඉන්නට. ඒ කියන්නේ විෂ්කම් කෙලෙස් විෂ්කම්බණය වෙන. ඒකේ හොඳට බුද්ධ බුදු ගුණ ආරමුණු වල නැව එකින් එකට මාරු වී දිගට යන්න පුළුවන් මට්ටම ඉන්නට පුළුවන්. ඊට පස්සේ තමන් මාස 5ක් 6ක් කරාට පස්සේ දැන් හොඳට තමන්ට තේරෙනවා අරහං කියනකොට සම්මා සම්බුද්ධෝ කියලා කියනකොට අර ගුණ වලින් යම් කිසි එකක් හොඳට හිතට වැටෙන්න පටන් ගන්නවා. ඒ අතරතුරේදී දෙන උපදේශය තමයි දැන් මේ තමන් ඉඳගෙන භවනාව කරනවානේ. මේක උපදේශය සැතපීලා කරන්න ඒව කරන්න අමාරු අසාධ්‍ය ලෙඩෙක් නම් අමාරු නම් කරන්න දෙයක් නැහැ. එහෙම නැත්තම් මේක ඉඳගෙන පුටුවක වෙන්නට පුළුවන්, පරියංකයක වෙන්නට පුළුවන්, පහසු ඉරියව්වක ඉඳගෙන සුදුසු තැනක මේක කරන්නට ඕනේ. විශේෂයෙන් බුදු කුටියක කරනවා නම් වඩා සුදුසුයි. එහෙම නැත්තම් තමන්ට භවනා ආසනයක් තියෙනවා නම් ආසනේ සිද්ධ කරන්න. බුදුරයන් වහන්සේ ඉදිරියේ මේක සිද්ධ කරනකොටත් වඩා සුදුසුයි. මේ විදිහට මේ පිළිමේ ඉස්සරහා නැත්තම් බෝධීන් වහන්සේ කෙනෙක් යට වෙන්නට පුළුවන්, චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදිරියේ වෙන්නට පුළුවන්, පන්සලේ බුදුගේ වෙන්නට පුළුවන්, නැත්තම් තමන්ගේ නිවසේ තියෙන බුදු කුටිය ඉස්සරහා තියෙනවා. ඒවා පිරිසුදුව තියාගෙන සුදුසු විදිහට සකස් කර ගන්නට ඕන. ඊළඟ මේක දෙකට ඊට පස්සේ අනිත් වෙලා ඒතකොට මේ භාවනාව කරන්න ඕනේ අදාළ තැන නැත්තම් ඒ තැන දවසින් දවස මාරුණට කමක් නැහැ. නමුත් ඉඳගෙන හොඳ ඉරියව්වක අසනීපයක් තියෙන නම් විතරක් ඇලවිලා කරන්න. ඒක සක්මන් කරමින් කරන්න එපා පරියන්කේ. ඊට පස්සේ ඒකේ අදාළ නියමිත කොටස. ඊට පස්සේ තමන් හුරු කරන්නට ඕනේ විශේෂයෙන් ඔය තියෙනවා නවගුණ වැල කියලා එකක්. ඒ නවගුණ වැලක් අරගෙන සාමාන්‍යයෙන් ඇට 108ක් තියෙනවා එකේ. එහෙම නැත්නම් ඒක තමන්ට පුළුවන් අවශ්‍ය පරිදි 50 සමහර ඇට ඉවත් කරලා 50කට විතර හදාගන්න ඒ නූලෙන්. ඒ විදිහට සුදුසු පරිදි 100ක් හෝ 108ක් හෝ 50ක් හෝ 25ක් හෝ අරගෙන තමන් අර තමන්ගේ බුදුගුණ භාවනාව වෙනම යන අතරතුරේදී එදිනෙදාදී වැඩ කරනකොට තමන් මේකෙන් නිතර බුදුගුණ වඩන්න පටන් ගන්නවා. කොහොමද වඩන්නේ? එතකොට ඉතිපිසෝ ගාථාව තමයි කියන්නේ. දීර්ඝව යන්න ඕනේ නැහැ. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තහ දේව මනුස්සාන බුද්ධෝ භගවාති කියලා එක ඇටයක් මෙයක්. ඉතිපිසෝ භගවාරහං සම්මා මේක නැවත කරනවා. මේකෙදී ඒ කෙටියෙන් ඒකෙත් දීර්ඝ වේගෙන් කරන්න යන්නේ සාමාන්‍ය වේගයෙන් සිද්ධ කරගෙන යනවා. අර්ථ හිතට ආවත් නැතත් කමක් නැහැ. හැබැයි දැන් තමන් බුදුගුණ පාඩම් කරලා තියෙන නිසා ඒ එක එක බුදුගුණයක් සිහි කරනකොට තමන්ගේ හිතට අර්ථ ගලාගෙන ඉන්න පටන් ගන්නවා. ඒ සුදුසු අර්ථයටම හිත තියලා බලන්න. හැබැයි සමහර බුදුගුණ යනකොට අර්ථය එන්නේ නැහැ. තාම ශක්තිමත් නැත්තම් කමක් නැහැ. ඒනොට වේගෙන් ඒ කරගෙන යන එක ඒ අදාළ වේගෙන් ඒක වේගය අඩු කරන්න නැතුව කරගෙන යන්නට ඕන. දවසකට ඒ වගේ බුදුගුණ 100ක් ඉතිපිසෝ පාඨයේ 100ක් 50ක් 200ක් මේ විදිහට ගණන් කරන්න හුරු කරන්න. ඒක අර බුද්ධහනුස්සතිය කරන අතරතුරේදී එදිනෙදා ඒක සක්මන් කර කර වෙන්නට පුළුවන්, ඇඳේ ඇලවිලා වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වාහනයක බස් එකක වගේ යන අවස්ථාවක වෙන්නට පුළුවන්. ඒ සදාල තැනක මේක සිද්ධ කරන්න. තමන්ට අවශ්‍ය නම් සමහරු 200 300 400 500 යන්න පුළුවන්. යන තරමට හොඳයි. මේ හැම එකෙම කරන්නේ බුදුරජාණන් වහන්සේ නැමැති උත්තමයාව අපේ හිතට ලං කරගන්න එක. උන්වහන්සේගේ ගුණ අපේ හිතට ලං කරගන්න. දැන් මේ විදිහට සති හත මාස හතරක් විතර ගිහිල්ලා දැන් හොඳට බුදුගුණ වැටහෙනවා. අර නිතර බුද්ධහන අර බුදුගුණ නවගුණත් සිහි කරපු නිසා නවගුණ වැල අනුසාරයෙන් නවගුණ වැල නැතිනම් හිතෙන් මෙනෙහි කරත් කමක් නැහැ. අනිත් වෙලාවට නවගුණ තිබ්බා අපිට අර ගානක් සහ ඒක තියෙනකොට හැමතිස්සෙම වඩන්න ඕනේ කියන හැඟීම එනවා. අපි වගේ අය නෙවෙයි ඔය නාවෙනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ පව අවසානයේ දක්වා මේ බුදු නවගුණ වෙලා අතේ තියාගත්තා. මොකද එතකොට එනවා මේ හැඟීමක් සහ තමන් බුදු ගුණ වඩන්න ඕනේ කියන එක. හොතර වඩපු අය දන්නවා මේ නවගුණ වෙලා අතේ තියෙනකොට එන හැඟීමයි නැතිකොට එන එකයි වෙනස්. ආයේ කවර කතාවක්ද පින්තුනි, පරමත්ත දීපණිය වැනි ඉතාම ගැඹීර අභිධර්ම ටීකා ලියපු, නිරුත්ති දීපණිය වැනි ව්‍යාකරණ ග්‍රන්ථ ලියපු රේරුකාණේ නායක ස්වාමීන් වහන්සේ පවා ධර්මය අනුගමනය කරන්න පරිශීලනය කරපු ග්‍රන්ථ සිය ගණනක් රචනා කර බුරුම රට වැඩ සිටිය ලේඩිසියාඩෝ, එහෙම නැත්නම් ඥාන දජ නම් වූ ලේඩිසියාඩෝ කියන මහා තෙරුන් වහන්සේ පවා මේ නවගුණ වල භාවිතා කර බුදුගුණ වඩ ඊතරම් ත්‍රිපිටකය පිළිබඳ 6 වෙනි ධර්ම සංගායනාවේදී කතා වස්තු ප්‍රකරණයේ කටපාඩමින් සජ්ජායනා කරපු බ්‍රිතාන්‍ය රජයෙන් යන තැන අංගාරක්ෂකයෝ ලබා දෙන්නට ඕනේ කියලා රාජ නියෝගයක් කරලා තිබ්බ. බුරුම රට හිටපු බුද්ධ ශාසනයේ ඖෂධී තාරකාවක්සේ බැබළුණු ලේඩි ෂැඩෝ ස්වාමීන් වහන්සේ පවා මේ නවගුණ වැල භාවිතා කරනවා. උන්වහන්සේගේ බුද්ධානුස්සතිය සිද්ධ කරනවා. ඒ නිසා මතක තියාගන්න මේ නවගුණ වැල අතේ තියනවා කියන එක ලොකු ශක්තියක් ගෙන දෙනවා, ඔබට ඕනකමක් ගෙන දෙනවා බුදු ගුණ වඩන්නට. ඒක ඕන දෙයකට භාවිතා කරන්න පුළුවන්. දහම් ගුණ වඩන්න, සංඝ ගුණ වඩන්න, සීලානුස්සතිය සඳහා, කායගත සතිය සඳහා. තමන් කායගත සතිය මනසිකාර කරන එක තමයි. ඒ විදිහට දවසට කායගත සතිය 10 පාරක්, 20 පාරක්, 30 පාරක් මෙනෙහි කරනවා. තියෙනවනේ ග්‍රන්ථවල ස්වාමීන් වහන්සේ නමක් උදේ අවදි වුණාට පස්සේ ඒ පිණ්ඩපාතේ යන්නට කලින් අඩුම තරමේ කායගත සතිය 20-30 පාරක් මෙනෙහි කරන්න. ඒ කියන්නේ මොකද්ද 20-30 පාරක් කියන්නේ? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියන එක 20 පාරක්, 30 පාරක් නැවත නැවත මේක මෙනෙහි කරන්නට. මට උපදෙස් දෙයි. දවරම හිත ප්‍රබාසන. ඒ වෙනදී අද කාලේ සාමාන්‍යයෙන් එහෙමත් සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් කරන්නේ බුද්ධ වන්දනාවකට යොමු කරනවා. එතකොටත් බුදු ගුණ මෙනෙහි වෙනවා, දහම් ගුණ මෙනෙහි වෙනවා, සංඝ ගුණ මෙනෙහි වෙනවා. පිරිතකෙන් විශේෂයෙන් ඒ ධර්මයේ මානසිකාර වෙන්න පටන් ගන්නවා. සතර කර්මස්ථාන මෙනෙහි. වගේ වන්දනාව අපි හදන්නේ සාමාන්‍යයෙන් උදෑසන වන්දනාව ලොකු ධර්ම සම්පහන්සනයක් වෙන විදිහට. ඒ නිසා මේ නවගුණ වැල ඔබට පුළුවන් වෙනවා ඒ හැම දෙයක් ගොඩාක් භවනාවලට යොමු කරන්නට. සමහරු ආනාපාන සතියත් මේකෙන් භාවිතා කරලා තියෙනවා. ලේඩි ෂැඩෝ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. මොකද ආනාපාන සතිය අර හුස්ම රැලි ගණන් කරනකොට හුස්ම රැලි 100ක් 200ක් පණ ගණන් කරනකොට මේ නවගුණ වැලෙන් ඒක භාවිතා කරපුවාස්ත. සමහරු ගල් කැට අරන් කරලා තියෙනවා. මම දන්න අපේ වැඩිහිටි වයසට ගියපු ගොඩාක් වයෝ වෘද්ධ වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. අපි මහාන වෙච්ච අලුත උන්වහන්සේ අපසු අපවත් වුණා. උන්වහන්සේ බුදු ගුණ වඩනකොට උන්වහන්සේ ගල් කැට ටිකක් ඒ අතීතයේ තිබිච්ච හොරුව නිසා ගල් කැට අරගෙන තමයි ඉතිපිසෝ පාටේ කිය කිය ඒ ගණන් කිරීම සිද්ධ කරේ. ඒතර ඒ විදිහේ ඒක අතීතයේ බුරුම රටෙත් තිබිලා තිනවා. ගල් කැට අරගෙන ඒ ගණන් කිරීම ආනාපාන සති බුදු ගුණ වැඩිම් කරන නිසා ඒවා ඒ නව ගුණ වැලවල් භාවිතා කරන ඒවා කිසිදු විදක පැකිලෙන්නට එපා. ඒවා ඉතාම අපේ ආචාර්ය පරපුරවල සිත සකස් කරන්නට ගත්ත හොඳ උපාය මාර්ග මේවා. ඉතින් මේ බුදු ගුණ වඩන එකත් නිතර කරන්නට ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මාස 8ක් විතර 6ක් සති 8ක් සති 10ක් විතර ගියාට පස්සේ නැත්නම් සති 20ක් විතර අවසන් වුණාම දැන් Tamanට බුදු ගුණ හොඳයි. දැන් ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේත් හොඳට හිතට මැවිලා පේන මට්ටමට වැටහෙන මට්ටමට එනවා අනිවාර්යෙන්. ඔබ දිගටම කරා නම් මේ වෙනකොට අනිවාර්යෙන් ප්‍රීතිය, ශ්‍රද්ධාව, ගුණධර්ම හැදිලා තියෙනවා අනිවාර්යෙන්. සමහර කෙනෙක්ට කලාතුරකින් චරිතයට ගැලපෙන්නේ නැත්නම් නොවැඩෙන්නට පුළුවන්. මොකද චරිත නානත්වයේ තියෙන නිසා හැමෝටම හැම කර්මස්ථානයක්ම අනිවාර්යෙන් හරියනවා කියලා නීතියක් නැහැ. මේ භවයේ රහත් වෙච්ච අයට පවා සමහර ලාවට කර්මස්ථාන වැරදිලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපදේශ අරගෙන මාස 9ක් කර්මස්ථානයේ නොවැඩිච්ච කෙනෙක් ඉඳලා තියෙනවා කායගත සතියේ. ඒ නිසා නොවැඩෙන්නට පුළුවන්. නමුත් බහු සමස්තයකට ශ්‍රද්ධාව තියෙන, ගුණේ තියෙන, සිල් රකින්න බහුතරයකට මේ වෙනකොට අනිවාර්යෙන් ප්‍රීතිය, සුඛය, සෝමනස්ත්‍රය, සද්ධාව, බුද්ධාලම්බනේ ප්‍රීතිය මේවා හැදෙනවා. සමහරට ආලෝක පහළ වෙන්නට පුළුවන්. බුදුරජාන් වහන්සේව මැවිලා විශේෂ රූපයකින් පෙනී සිටින්නට පුළුවන්. ඒවා කිසිවක් ගණන් ගන්නට එපා. ඔබට තියෙන්නේ අර බුදු ගුණ ටික මෙනෙහි කරන්න. මේ සති 10 නැත්තම් 20 නැත්තම් එහෙම නැත්තම් 9 18 අදාළ විදිහට තමන් ගන්න ක්‍රමානුව ඉවර වුණාට පස්සේ දැන් තියෙන්නේ තමන්ට අර ඉතිපිසෝ පාඨය අරගෙන බොහොම වාඩි වෙලා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියමින් ඒ පාඨය නැවත නැවත අර දීර්ඝ පාඨ මෙනෙහි කරන එක නතර කරලා තමන් ඉතිපර සාමාන්‍යයෙන් වඩනවා වගේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන නව ගුණ වැල මෙනෙහි කරනවා. ඒක ඒ පරියන්කට නවගුණ වෙලා ගන්නෙ නෑ. ඒ තමන් හොඳට ඉඳගෙන ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ. ඉතිපිසෝ භගවා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරිහත් නම් මනසේක. මෙසේද සම්මා පළවෙනි එකේ තියෙන ඉතිපිසෝ භගවා තියෙනවා. ඒ භගවා යනු බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය එක. ඒ කියන්නේ උනාසිරිය යොදපු නමයි. භාග්‍යවතුන් වහන්සේ. අවසානයේ භගවා කියන්නේ ගුණවාචී පදයක්. ආය භගවා කියනවනේ. බුද්ධෝ භගවා කියලා. එතන ගුණය ගැන කියන්නේ. අතනින් භගවා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කිරීම. නැත්නම් උන්වහන්සේව රිෆර් කිරීමක්. උන්වහන්සේට උන්වහන්සේව අදහස් කිරීමක් එතන තියෙන්නේ. එතන තියෙන්නේ උන්වහන්සේගේ නාමය. භාග්‍යවතුන් වහන්සේ කියන නාමය. ඒක දෙන්නේ ගුණයක් නිසා තමයි. නමුත් ගුණවාචී පද තමයි ඉතිරි නමය. ඒකත් තේරුම්. ඊට සිට ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ. නැත්තම් ඉතිපිසෝ භගවා කියන්නේ නැතුව අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේයමනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. එහෙම කරත් කමක් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් ඉතිපිසෝ භගවා කියන එක තමයි ගන්න. සමහරු කරනවා ඉතිපිසෝ භගවා අරහං ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා විද්‍යාචර්ණ සම්පන්නෝ කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් අර ඉතිපිසෝ පාඨය මෙනෙහි කරන තමයි අපි යෝජනා කරන්නේ. මොකද ඒක අපිට හුරු නිසා. දැන් නිතර නිතර දවසට බුදු ගුණ අපි තුම 100ක් වැඩුවා කියලා. එතකොට 100ක් වැඩුවා නම් මේ වෙනකොට සති 16 10 20ක් විතර යනකොට නැත්තම් 18ක් විතර යනකොට බලන්න දවසට 100 ගානේ සති 20ක බුදු ගුණත් වැඩිලා තියෙනවා. 100 10 10 ගානක් බුදු ගුණ වැඩිලා. දැන් හොඳට බුද්ධානුස්සතිය හුරුයි දැන් මේ හිතට. ඊට පස්සේ මොකද කරන්නේ මේ ඉතිපිසෝ පාඩේ අපි සතියක් දෙකක් ඒකම මෙනෙහි කරනවා බුදු ගුණ. ඒතර දැන් හොඳට හිත සමාහිතයි. ඒකෙදී ඔබට සමහර ගුණ ප්‍රකට වෙන්නට පුළුවන්. ඒ කලින් ඉඳලම සමහර ගුණ වලට ප්‍රකටයි. ඊට පස්සේ මොකද කරන්නේ මේ ප්‍රකට ගුණ අරගෙන ඒ එක එක ගුණයක් අරගෙන අරහං අරහං කියන පදේ අරගෙන බුදුරජාණන් වහන්සේ කරමින් ඒ ගුණ පදේ විතරක් මෙනෙහි කර කර දිගටම වඩන්න පටන් ගන්නවා. අරහං 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 කියලා. මේක මුලදි කරන්න යන්න එපා. මේ බුදු ගුණ තේරුම් අරගෙන ඥානය වැඩිලා ශ්‍රද්ධාව දියුණු වෙලා කාලයක් හිත සමාධි වෙලා දැන් සති මාස 4ක් 5ක් 6ක් විතර ගිහිල්ලා බුද්ධානුස්සතියෙම ඉඳලා දැන් ඔබ එක ගුණයක් අරගෙන ඒ බුදුරජාණන් වහන්සේව නැවත නැවත සිහි කරන්න. මෙහෙම සිහි කරනකොට ඔබේ සිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටන්නට පටන් ගන්නවා. ඒ අරහං කියනකොට ඒ ගුණයක් එන්නේ දැන් ගුණේ එන්නට ඕනේ. මොකක් හරි ගුණයක් තමන් රුචි කරන්නේ සතුන් ස්කෙලස් නැසූ ගුණයද ප්‍රත්‍ය ලැබන ප්‍රත්‍ය ලැබීමට සුදුසු බවද දැන් තමන්ට ඒ ගුණයට අදාළව කැමැතිම ගුණය වැටහෙන්න පටන් ගන්න. ඒක පුද්ගල ප්‍රතිබද්ධයි. සමහරුන්ට ප්‍රත්‍ය ලැබීමට සුදුසු බව. සමහරු රහසින්වත් පවුන කරනවා. සමහරුට කෙලස් නැසූ බව. එක එක වචන ඒ රුචිකත්වේ භින්න රුචිකයිනේ මිනිස්සු. ඒතරේ අදාළ ගුණවා පදය දැනෙන්න පටන් ගනි අරහං කියනකොට. මේ විදිහට ඒ අරහම් පදයම අපි සති දෙකක් තුනක් සමාදි කරනවා. ඊළඟට සම්මා සම්බුද්ධ පදය. මුලින්ම ගන්න තමන්ට රුචි පද. පිළිවෙලට එන්න ඕනේ නැහැ. දැන් තමන්ට රුචි පුරිස ධම්ම සාරතිහි නම් ඒක මෙනෙහි කරන්න. තමන්ට රුචි සත්තා දේයමනුස්සන ඒක පටන් ගන්න. සම්මා සම්බුද්ධ නම් ඒක පටන් ගන්න. මේ විදිහට කාලයක් තිස්සේ බුදු ගුණ වලට පදනම හදාගෙන එක එක ගුණේ අරගෙන හිත සමාධිමත් කරන්නට ඕනේ. මෙහෙම සිද්ධ කරගෙන යනකොට ඔබගේ ඒ මුළු ප්‍රොසෙස් එකේදීම යම් අවස්ථාවකදී ඔබගේ හිත කෙලෙස් වලින් මිදිලා උපචාර සමාධි මට්ටමට හිත සමාහිත වෙන්න පටන් ගන්නවා. බුද්ධා ලම්බන ප්‍රීතිය ඉපදිලා බුදුරජාණන් සහ වහන්සේ සමග එකට වාසය කරනවා කියන හැඟීම එන්නට පටන් ගන්නවා. ඒ වගේ මේ තරම් බුදු ගුණ වඩනවා නම් බුදු ගුණ වලට නැඹුරු වෙලා ඉන්නකොට ඔබගේ ශරීරයේ පවා වන්දනාවට සුදුසු තැනක් වෙනවා. මොකද හේතුව බුදු ගුණයම නැවත නැවත සිහි කරන නිසා. පූජනීය කෙනෙක් බවට පත් වෙනවා. අමනුෂ්‍යෝ දෙවියෝ පවා ගරු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ මහා පුණ්‍ය සම්භාරයක් ඔබගේ సంతානය තුල වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ ස්වසන්තානය තුල තමන්ගේ සිත තුල වැඩ සිටිනා වගේ දැන නිතරම බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නා වගේ දැන වරදක් කරන්න සිත යනකොටම බුදුරජාණන් වහන්සේ බලන් ඉන්නා වගේ හැඟීම එන්න පටන් ගන්නවා. ඒ වගේම මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියුණු ගෞරවයක් ඇති වෙනවා. බුද්ධ ශාසනය පිළිබඳ ගෞරවය ඇති වෙනවා. සමහර අයගේ හිත බුද්ධත්වයේ කරා නැමෙනවා. බුදු වෙන්නට ඕනේ කියලා. ඒ වගේ මතක තියාගන්න සංසාරයේදී බුදුරජාණන් වහන්සේලා සම්මුඛ වෙලා නිවන් දකින්නට හේතු වෙනවා. බුදුවරු ඇවිල්ලා අපිට ධර්මයේ දේශනා කිරීමට තරම් පුණ්‍ය සම්භාරයක් අපේ సంతානය තුළ වැඩෙනවා. විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලයන්හි බුදුවරුන්ගේ දිවසට හසු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම මාර්ගඵල ලැබුවේ නැත්නම් ඒකාන්තයෙන් සුගති පරායන උප්පත්තියක් ලබන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේ තරම් ආනිසංස තියෙන බුදු ගුණ වඩන්නට හුරු වෙන්නට ඕනේ. කාලයක් කොහොම වඩන හීනෙන් බුදුහමඳුර පේන්න පටන් ගන්න සමහරලාට. සමහරුන්ට හීන පේනකොට බුදුන්ට හා සම්බන්ධ හීන පේන. බුදුන් හා සම්බන්ධ සිතුවිලි එන්න පටන් ගන්න. ඔබට රාග ద్వේස මෝහ හිතට ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා. ගැළපෙන්නේ නැහැ. මොකද ඒ හිත බුදුන් වැඩ ඉන්න හිතක්. මේ හිතේ කොහොමද කෙලෙස් හටගන්නේ? තියුණු හිරියොත්තප්ප ඇති වෙනවා. මේ සියල්ල අනෙක් සියලු භාවනා වලට ප්‍රතිපදා වලට විදර්ශනා භාවනා වලට පදනම ඔබ තුල හදනවා. ඒ නිසා ඒ වගේම විශේෂයෙන්ම ඔබට සුවසේ අවදි වෙන්නට නිින්ද යන්නට මේ බුදු ගුණ මානසිකාරය හොඳට උපකාර වෙනවා. ඒ නිසා හැම දිනාම තම තම ශක්ති ප්‍රමාණයෙන් මේ බුද්ධානුස්සතිය කියන ලද ආකාරයෙන් වඩන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. එසේ බුදු ගුණ වඩමින් බුදු ගුණ සිහි කරමින් තමන්ගේ సంతානේ කෙලෙස් වලින් මුදවාගෙන පිළිවෙලින් සමාධිය ප්‍රඥාව ඇති කරගෙන මාර්ගඵල අධිගමනය කරන මාර්ගයේ යන්නට සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන මං ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවන්නට යෙදුනේ තුෂාර රාජසිංහ මහත්මයාගේ ආරාධනාවෙන්. විශේෂයෙන් තමන්ගේ දියණිය වන බිම්සරණීට අධ්‍යාපන කටයුතු සහ අනාගතයට ආශිර්වාදයක් වේවා. බිම්සරණිගේ සියලුම අධ්‍යාපන කටයුතු ඒ වගේම ඒ ගුණධර්ම දියුණු කරගෙන සුවසේ කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. හොඳ පුරවැසියෙක් ලෙස රටට ජාතියට සමාජයට සේවය කරන්නට එතුමියට ඒ දියණියට සියලු කටයුතු සැලසේවා කියන හිතෙන් තමයි තමන්ගේ පියතුමා විසින් මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඉතින් ඒ වගේම මේ සියල්ල එසේ වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඒ වගේම තමන්ගේ මිය පරලොව ගිය පියාවන සේකර මහතාටත් බිරිඳගේ පිය මිය ගිය පියාවන සොමිරත්න මහතාටත් මේ පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භවගමන සුවපත් වේවා. සසර වසනාතුරාවට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබී නිවනින් සැනසෙන්නටම මේ පින් හේතු වේවා කියලා පින් අනුමෝදන් කරමු. දුකටපත් වී සිටිනම් ඔවුන් සියලු දෙනා දුකින් මිදෙත්වා. සැපයටපත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනේ වී නිවනින්ම සැනසෙත්වා කියලා පින් දෙමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන තමන්ගේ මෞතුමියද බිරිඳගේ මෞතුමියටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ අභිවර්ධනේ වී ඔවුන්ගේ ජීවිතයේ සැදෑ සමයේ උසස් ලෙස ගුණධර්ම පූර්ණේ කරගන්නට ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. තමන්ගේ සිවුලේ පවුලේ සියලුම පවුලේ පවුල් සහ පවුල්වල උදවියත් මිතුරන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම ආරාධනාව කරා වූ තුෂාර රාජසිංහ මහත්මයාටත් එතුමාගේ දයාබර බිරිඳටත් මේ කුසලානුභාව බලයෙන් තව තවත් ධර්මඥාන දියුණු කරගෙන ලෞකික ආධ්‍යාත්මික ගුණයන් වඩාගෙන මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවන සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරමු. ඒ වගේම ඒ පවුලේ නමින් මිය පරලව ගියා වූ ඥාති වර්ගයාද ධර්මශ්‍රවණය කර හැම දිනාගේම නමින් මිය පරලව ගිය ඥාති වර්ගයාද පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී නිවනින්ම සනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතා හිත මැදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මිසදිටු ගත්තෝ සමිද්දටු වෙත්වා තිසරණ සරණ යෙත්වා කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. මෙසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වූ ඥාති, ඒ වගේම අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කර හැම සීලු දෙනාටමත් ආරාධනාව කළා වූද ධර්ම පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද ධර්ම ශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේවා. කරන කින රැකී ආරක්ෂා කටයුතු, වේදගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස මිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණුවෙත්වා. උපනුපන්න ආත්ම භාවයන් හිදී දෙවි මිනිස්සාදී සුගති සම්පත් වින්දනය කරමි. ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණඥානය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇත උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. මෙසේ ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු.